නිවේදනය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැස්වීමක් 2023 අගෝස්තු 11 වන සිකුරාදායේ නම් අද දින කුරු භාග 10:30ට කාර්යක සභා කාමර අංක 2 පැවැත්වීම නියමිත වෙයින් ඊට පැමිණ සහභාගී වන ගරු මන්ත්‍රී සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාට මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. කිපිලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රයේ සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2018 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 47 වන කොටස 2019 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 50 වන කොටස 2020 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 50 වන කොටස සහ 9 කාණ්ඩයේ 38 වන කොටස 2021 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 16 කොටස සහ 9 කාණ්ඩයේ 31 වන කොටස සහ 2022 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 5, 6, 7, 8, 9 කොටස් දෙවැනි කාණ්ඩයේ 2, 3, 4 කොටස් සහ 9 කාණ්ඩයේ 2, 3, 4 කොටස් මම ඉදිරිපත් කරමි.
අර කතා නායකතුමනි කිවාතා මුද්‍රණය කළ යුතුය යෝජනා කර.
ඉපිලේකනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
අර කතා නායකතුමනි 2019 2020 සහ 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි. 2008 අංක 17 ධර්ම ක්‍රමෝපදාය සංවර්ධන ව්‍යාපෘති පනති 3-4 වගන්තිය යටතේ වෙල්කම් හොටෙල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 ජූලි 4 වන දින ඇති අංක 23.39 ඇදිර.8 ධර්ම අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ ලද නියමයේ මම ඉදිරිපත් කරමි. මෙම නියමයේ රජයේ මුදල් පිළිබඳව කාර්ක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි.
කෘෂි කර්මය මත
කරු කතානායකතුමනි 2019-2020 වර්ෂය සඳහා සීමා සහිත ලංකා පෞර සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
බුද්ධ ශාසන හා ආගමික
කරු කතානායකතුමනි 2022 වර්ෂය සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අධ්‍යාපන අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තා වී රාධාකෘෂ්ණ මැතිතුමා.
I present the report of the Sectorial Oversight Committee of Education, annual report of the Vocational Training Authority for the year 2020, annual report of the Postgraduate Institute of Management of the University of Jayawardenapura for the year 2020, annual reports of the Institution for Agro Technology and Rural Science of the University of Colombo for the year 2020-21, annual report of the Ceylon German Technical Training Institute for the year of 2020, annual report of the University of Visual and Performing Arts for the year 2021, annual reports of the University of Colombo for the year 2021, annual reports of the Buddhist and Pali University of the of Sri Lanka for the year 2021, 17th annual reports for the National Center for the Advanced Studying in Humanities and Social Science for the year 2021, annual report of the Territory and Vocational Education Commission for the year 2021, annual reports of the University of Colombo Schools of Computing for the year 2020-21, annual reports of the National Education Commission for the year 2021, annual reports of the Institute of Indigenous Medicine, University of Colombo for the year 2021, annual reports of the University of Vocational Training for the year 2021, annual reports of the National Institute of Business Management for the year 2021, annual reports of the Open University of Colombo for the year 2021, annual reports of the Postgraduate Institute of English, Open University, Sri Lanka for the year 2021. annual reports of the Postgraduate Institute of Medicine for the year for the University of Colombo for the year 2021, annual reports of the Institute of Biochemistry, Molecular Biology and Biology, University of Colombo for the year 2021, annual reports of the Skills Development Fund for the year 2018-19, annual reports of the Sri Lanka Investor Inventors Commission for the year 2021, annual reports of the University of Kalania for the year 2021, annual reports of the Institute of Technology and University of the Moratuwa for the year 2021, annual reports of the University of Moratuwa for the year 2021, annual reports of the State Printing Corporation for the year 2020, annual reports of the Postgraduate Institute of Medicine for the year 2021, annual reports of the Gampa Vikramarachi University of the Indigenous Medicine for the year 2021, annual reports of the Postgraduate Institute of Humanities and Special Science for the University of Peradeniya for the year 2020, annual reports of the Postgraduate Institute of Agriculture of the University Peradeniya for the year 2021, annual reports of the accounts of the Postgraduate Institute of Science and University of Peradeniya for the year 2021. Annual report of the Uva Vellasa University for the year 2021. Annual report of the Southeastern University for the year 2021. And annual report of the Swami Vibhulananda Institute of Aesthetic Studies, Eastern University for the year 2021. Which were received from the committee. Thank you.
Parisareha Swabhavik Sampath Piliwanda Aanshik Karyak Sabhaye Warthawa Ajith Maanna Perumathu.
Oh, Garu Kathanayakathumini Parisara Swabhavik Sampath Tirasara Sangwardhaya Pilibanda Aanshik Adhikshana Karyak Sabhawa Visin Manik Saha Swarnabharana Kshethraye Wedi Diyunu Kirimata Adala Badu Pratipatti Sambandhayen Warthawa Mama Idiripath Karanawa Eyedi Visheshayen Avadanayata Yomu Karana Garu Kathanayakathumini Eka Manik Galakwat Nathi Manik Itihasayak Nathi Thailandaye Hong Kong Wage Ratawal Ada Loke Manik Vyapare Prabalayan Bawata Patwela Thiyenawa Namuth Siloam Gem Yana Anuwartha Namayen Tibichi Ape Rata Ada පල්ලෙහාට වැටලා තියෙනවා. ඉතින් ඒ සඳහා තමයි අපි විශේෂම කාර්යක සභාව උනන්දු වුණේ. එතකොට ඒදී අපනයනය ප්‍රතිඅපනයනය කිරීම වගේ වල තියෙන බදු ප්‍රතිපත්ති ගැන තමයි වාර්තාව ඉදිරිපත් කළේ. මේදී අපි විශේෂයෙන්ම සඳහන් කරා මේ 2023 ජූනි 30 වෙනි දින ගැසට් කරලා තියෙනවා ප්‍රතිඅපනයනය සඳහා කුරියර් ක්‍රමයට ආනයනය කරන මැනිකොල්ට 2025 SCL බද්ද අවලංගු කරන්න කියලා. ඒක තාම පාර්ලිමේන්තුව ඇතුළට ඇවිදිලා නැහැ. ඒ කියන්නේ සභාවට වැදිලා නැහැ. පාර්ලිමේන්තුවට ලැබිලා තියෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා ගැසට් පත්‍රයේ. ඒක ඉතා ඉක්මනින් සභාව කරලා අනුමත කරලා ඔබතුමාගේ අස්න තුල ඒක ක්‍රියාත්මක කරන්න කියලා විශේෂයෙන්ම කියනවා. ඒ වගේම මැනික් කුරියර් කරලා අතේ ගේනකොට 2.5 ටැක්ස් එකක් ගහන කුරියර් කරලා ගේන 2.5 ටැක්ස් එකක් ගහනවා. ඒ වගේම මැනික් තමුන් අරන් එනකොට ටැක්ස් එකක් නෑ ඩොලර් 200ක් ගෙවන්න තියෙනවා. මකනේ මේ මැනික් කියන දේ හැමතිස්සෙම ලංකාවට එන්නේ ප්‍රතිඅපනයනෙමයි. ඒතර BUI කියලා අමුතින් මේවට ස්ටේටස් ගන්න ඕනේ නැහැ. ප්‍රතිඅපනයනෙ සඳහා එන මැනික් නිසා මේ බදු ටික අවලංගු කරන්න කියලා අපි විශේෂයෙන්ම ඉල්ලලා තියෙනවා. ඒ වගේම තමයි මේ ආනයනෙ අපනයනෙ වේදි අතරම බදු අය කිරීම තොර වෙන්න ඕනේ. මොකද සම්පූර්ණ අපනයනෙ 99%ක්ම අපනයන බිස්නස් එකක්. ඒතර මේ සඳහා කස්ටම් ඔෆිසර්ව ඔෆිසර්ස් අදාලා ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. ඒවා ඊට වැඩිය වියදම්කාරී සහ ප්‍රශ්නකාරී ප්‍රශ්න වලට පත් වෙලා තියෙනවා මේ ශාස්ත්‍රය තුල. ඒ හින්දා self declaration එකක්. ඒ මැනික් ගේන ගල්වල self declaration එකක් ඕනම වෙලාවදී ගෙනියනකොට හෝ ගේනකොට දෙන්න ඒක කවුරුත් කස්ටම් ඔය ඒජන්ට්ලා අරගොල්ලෝ මේගොල්ලෝ නැතුව සරලව පුරවන්න පුළුවන් ක්‍රමයකින් දෙන්න කියලා විශේෂයෙන්ම ඉල්ලලා තියෙනවා. ඒ වගේම මේ මැනික් ව්‍යාපාරය කියන එක ගරු කතා නැකතුමනි කරන්නේ සම්ප්‍රදානුකූල අය. ඒ කියන්නේ પરම්පරාවෙන් වගේ එන අය මිසක් මේ ස්ටඩි කරලා ලොකු දැනුමක්
තියන අය නෙමෙයි. හැබැයි ලොකු ව්‍යාපාර. ඉතින් මේ වෙලාවට මේ ආදායම් බදු හදද්දි කියලා තියන ලාභය මත බද්ධ පදනම් කරලා අනිත් අයට වගේම වෙනත් ගාමන්ට් වලට කරන වගේම ආදායම් බදු හදන්නේ. නමුත් මේගොල්ලෝ කියන මේකට ඒක තේරුමක් නැහැ. ඒකින්ද මේගොල්ලන්ගේ පිරිවැටුම් මත 2.5%ක බද්දක් පිරිවැටුම මත. අය කරන්න ලාභ පාඩු ප්‍රශ්නයක් නැහැ. කියන එක ඒගොල්ලෝ පඳහන් කළා. ඒකත් අපි රජයට විශේෂයෙන්ම අවධානය යොමු කරනවා. ඒක ඒ නිසාම මේ මැනික් සඳහා ලක්ෂ 5ට වඩා මේ ආදායය ගන්නේ කරගන්න ක්‍රමවේදයක් නැති හිඳ රජයේ නීතියක් දැලා තිනවා. මැනික් අපනෑනේ ලක්ෂ 5කට වඩා වැඩි බිස්නස් කරනවා නම් මැනික් ක්ෂේත්‍රයේ ඒක චෙක්පත් මගින් කරන්න කියලා. නමුත් ඒක ප්‍රායෝගික කතාවක් නෙමෙයි. මේ චෙක්පත් මගින් මැනික් පතලගෙන ගිහලා මැනික් සල්ලි දීලා ගන්න බෑ. ඒ හින්දානේ කමිටුව කියලා තිනවා මේක අනික ඒ වගේම බොරු හොර වෙලෙන්දු ඇවිල්ලා කෑස් දීලා ගන්නවා. නියම වෙලෙන්දා පල්ලේ හඩටන චෙක් ලියලා ඉන්නකොට ඒකින්ද ඒකත් නැතු වෙනවා. පිරිවැටුම් මත බදු අය කරන්න පටන් ගත්තොත් ඒකත් නැති වෙනවා කියන එක විශේෂයෙන්ම අවධානයට යොමු කරලා තියෙනවා. ඒ වගේම මේ හොර රහසේ අපේ රටට තියෙන අපේ රටේ මැනික් ව්‍යාපාරේ වැටෙන්න හේතුවක් තමයි රෝ මැනික් අරගෙන විදේශිකයෝ ඇවිල්ලා ඒ වෙලාවෙම සල්ලි දීලා අරගෙන යනවා. අන්න ඒක නතර කරන්න වැඩපිළිවෙලක් විදිහට විදේශිකයන් මැනික් ව්‍යාපාරේ වෙදෙන්න පුළුවන් ලංකාවේ. හැබැයි ඒගොල්ලෝ ඩොලර් වලින් ගිණුමක් ආරම්භ කරලා $150,000 ගිණුමක් ආරම්භ කරලා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයෙක් එක්ක සම්බන්ධ වෙලා ඒක අබද්දලා මේ ව්‍යාපාරය කරන්න ඉඩ දෙන්න කියලා විශේෂයෙන්ම අපි කියනවා. ඒ වගේම ගරු අවසන් වශයෙන් ගරු කතානායකතුමනි මේකෙදි අර දැන් බීච් ෂොප් වල වගේ රත්තරන් මේ මැනික් විකුණන ක්‍රමවේද තියෙනවා ඉන්ෆෝමල්. ඒව අපි ෆෝමල් කරන වැඩපිළිවෙලක් හරිගස්සලා ඒකත් අර අපනෑනේ සඳහා දෙන සහන දෙන්න කියන එක අපි විශේෂයෙන්ම කමිටුව ඉල්ලලා තියෙනවා. ඒ වගේම මේ මැනික් ස්වර්ණාභරණ උපදැමීම මේ වගේ තාක්ෂණ උගන්නන ආයතනය ටෙක්නිකල් ආයතනය තියෙන්නේ කොළඹ. කොළඹ කවුරුත් මැනික් ඉගෙන ගන්න ඇවිල්ලා කොළඹ මැනික් බිස්නස් කරන මිනිස්සු නෑ. මේක ඇත්ත විශේෂයෙන්ම අපේ රත්නපුර නියෝජනය කරන මන්ත්‍රීවරු දෙන්නෙක් ඉන්නවා. අපේ අඛිල එල්ලාවල මන්ත්‍රීතුමත් වරුණ ලියනගෙන මන්ත්‍රීතුමත් ඒගොල්ලෝ කියන මේක රත්නපුරේ බේස් වෙන්න ඕනේ. අයි මේ කොළඹ බේස් උනේ කියන එක. ඉතින් ඒක ඇත්ත කතාවක් තියෙන නිසා අපි නිර්දේශ කරලා තිනවා බේරුවලත් ඒ වගේම රත්නපුරෙත් මේ ආයතන දෙකෙන් මේ කොළඹ ඇවිදිලා කොළඹට මේ උගන්වලා මේක තේරුමක් නෑ කියන එක විශේෂයෙන්ම කියලා තිනවා. ඒ වගේම අද ස්වර්ණාභරණ අපනායනේ වෙලඳාම කඩාවැටලා තිනා මොකද විශාල බද්දක් අය කරනවා ස්වර්ණාභරණ ආනයනේදී. ඒ නිසා අපනායනියක් නැතිවලා ලෝක වෙළඳ පොළට එක මේ බද්දත් එක්ක අපිට යන්න බෑ. ඒ හින්දා අපි කියලා දිනා ඩොලර් වලින් මේ ස්වර්ණාභරණ අපනායනය කරන අයගේ ඩොලර් සංචිතය දිහා බලලා ඩොලර් ගිණුම දිහා බලලා ඒකෙන් මැනිකා ස්වර්ණාභරණ ආයතනයේ බලය දෙන්න මේ ඩොලර් උපයන ස්වර්ණාභරණ අපනායනය කරන අයට ඩියුටි ෆ්‍රී 50%ක් ඩොලර් ආදායමේ මාසේ ඩොලර් ආදායමේ 50%ක් ගේන්න ඉඩ දෙන්න ඩියුටි ෆ්‍රී කියන එක මේ ශේත්‍රේ කඩාන වැටෙන්න නම් මොකද අද ලංකාවටත් ඇවිල්ලා තියෙන වෙන රටවල් වල ස්වර්ණාභරණ ලංකාවේ ස්වර්ණාභරණ නිෂ්පාදනය කඩා වැටලා රත්තරන් වල විශාල බද්දක් අය කරන නිසා. ඒ වගේම මෙතෙන්දි විශේෂයෙන්ම කියනවා ඒ වගේම මේ එක එක ස්ථානගත කරලා ඒ කියන්නේ එක එක දැන් අපිට දැන් ලෝකෙත් එක්ක මේක අපනෑනේ බිස්නස් එකක් ලෝකෙත් එක්ක තරම් කරන්න තියෙන බිස්නස් එකක්. අපිට ලෝකෙ ලොකු තාක්ෂණයේ තියෙන මැෂින්ස් තියෙනවා. ඒ මැෂින් වලින් ඒගොල්ලෝ තායිලන්ඩ් චීනියා හොංකොං වගේ රටවල් කරනවා. අපිට ඒ මැෂින් ගන්න විදිහක් නැහැ. කියලා මේ සඳහා තියෙන බද්ද දැන් BOI ඉන්ඩස්ට්‍රීස් වලට තියෙන බදු නිදහස තියෙනා වගේ අදාළ මැෂින් ගෙන්නන්න මේ සඳහා මැෂින් අගේ වැඩි කිරීමේ යන්ත්‍ර ගෙන්නා ගැනීම සඳහා බදු සහන දෙන්න කියන එකත් විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානයට යොමු
කරනවා.
බොහෝම කෙටියෙන් වැඩගත් කරුණු දෙකක් ඉදිරිපත් කරන්න ඕන. විශේෂයෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍යතුමත් ඉන්න මේ මොහොතේ බදුල්ල මහරෝහලේ අරිශ්‍ර ගණනාවක විදුලිය කපලා තියෙනවා. මම හිතන්නේ විදුලි බිල් නොගෙවීම තුළ ඔබතුමාගේ අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම ඒ සඳහා යම් වැඩපිළිවෙලක් යොදන්න. ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිලන් රථවලට ඉන්ධන සපයන්නට හැකියාවක් නැහැ මුදල් ප්‍රශ්න නිසා. ඒකත් බරපතල ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න දෙක කෙරෙහි අපේ සියඹල පිටියේ මැතිතුමාගේ අවධානය යොමු කරලා බදුල්ල රෝහලේ විදුලි බිල ගෙවලයි විදුලි කප්පාදුව කරලා තියෙන පරිශ්‍රවලට විදුලිය ලබා දෙන්නටත් අම්බන්දොර දිස්ත්‍රික්කයේ ගිලන් රථවලට අවශ්‍ය ඉන්ධන සඳහා ඒ ප්‍රතිපාදන ලබා දෙන්නත් කටයුතු කරන්නයි කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා.
ගරු කතානායකතුමනි අපේ වියදම් අතර රජයේ වියදම් අතර ඉතාම ප්‍රමුඛ වියදම තමයි සෞඛ්‍ය වියදම. කෙසේවත් එතුමා කිව්ව කාරණා දෙක පිළිබඳව තව මොහොතකින් මම හොයා බලන්න බලාපොරොත්තු
වෙනවා. විශ්වති පෙත්සම් පිළිගැනීම ඔහු ජයසේකර මන්තුමා.
අර කතානායකතුමනි වැදගත් කාරණයක් විශේෂයෙන්ම අපේ සුසිර ප්‍රේමජයන් තමතුමන් මෙතන ඉන්න නිසා දැන් වතුර බිල වැඩි කරලා තියෙනවා 100%කින් පාසල්වලට. පාසල්වල ගරු කතානායකතුමා ඔබතුමා දන්නවා පාසල් 10,100කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ආණ්ඩුව ගෙවන්නේ 100%4 ඇත්තටම. 4-3 ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා මේ පාසල්වල ඉන්න සිසු දරුවන්ට නැත්තම් දෙමව්පියන්ට. දැන් උදාහරණයක් ගත්තොත් 100%කින් වැඩි වුණාම උදාහරණයක් ගත්තොත් මගේ පාසලේ නර්මල මයුරපාදේ 125,000ක බිලක් ඇවිල්ලා තියෙනවා. එතකොට 125,000 බිලෙන් ඔබතුමාලා ගෙවන්නේ 31,250. ඉතින් අනිත් ප්‍රමාණය ඉතිරි ප්‍රමාණය කවුද ගෙවන්නේ? ඒක අනිවාර්යෙන් පැහැදිලිව හැමතුමා ගෙවන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේක ආණ්ඩුව විසින් මම කියනවා යෝජනාවක් විදිහට අඩුමතරම මේක අපේ රටේ දෙමව්පියන්ට දාන්න බෑ කරුක තනාගතුමා. මේක විශාල අර්බුදයක්. ඒ නිසා කරුණාකරලා මේ සම්බන්ධව එක්කෝ පාසල් සම්බන්ධව අඩු කිරීමක් කරන්න. මේ වගේම තමයි අපේ තිබෙන ආගමික ස්ථානවලත් 100%-900%කින් විදුලි බිල වැඩි වෙලා තියෙනවා. මේ සම්බන්ධව යම් සහනයක් දෙන්න කියන ඉල්ලීම තමයි රජෙන් කරන්නේ.
විදුලි බිල නේ ජල බිල. ගරු කතානායකතුමනි, ඔව් පාසල් සම්බන්ධයෙන් ජලගාසු පිළිබඳව මම මීට මාස කීපයකට පෙර අය කරන් ගියක අපි තාවකාලිකව නැවැත්තුවා. ඊට පස්සේ මෑතකදී මේ ගාස්සු ගැලපුම් කරන අවස්ථාවේදී අත්‍යවශ්‍යයෙන් භාවිතා කළ යුතු ජල ප්‍රමාණයක් සඳහා නොමිලේ ලබා දීමටත් ඊට වැඩි වෙනකට තමයි ගාස්සු අය කරන්න කටයුතු කළ තියෙන්නේ. දැන් මේ පිළිබඳව අපි අදාළ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන එක. දෙවැනි කාරණය ලැබන අවුරුද්දේ අයවැය ඇස්තමේන්තුවලට ඒ අවම ගාණ ඉක්මවා යන අවස්ථා තියෙනවා නම් ඒ සඳහා අපි යම් ප්‍රතිපාදනයක් වෙන් කරන්න මම යෝජනා කරනවා පළාත් මට්ටමින්. එතකොට ඒ තින බර කාගවත් පිටට එන්නේ නැහැ. ඒක අපි මේ රජයේ ප්‍රතිපාදනයෙන් ඒ ඇස්තමේන්තු ලබා
දෙනවා. කොමිස්තුරි තාරක බාලසූරිය මහත්මයා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
ගරුතර
ඔබතුමාගේ
ගරු කතානායකතුමනි අපේ රීතිවල තිබෙනවා ඔබතුමා විසින් දෙන ලද නියෝගයක් ප්‍රශ්න කළ නොහැකි බව. කෙසේ වුවත් ඔබතුමා විසින් දෙන ලද නියෝගය ඉදිරියේ අනාගතයේ අපේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් සහ පිළිගැනීමකට භාජනය වෙන නිසා එවැනි නියෝගයක් පිළිබඳව ඉතා වැදගත් සංවාදයක් අපේ පාර්ලිමේන්තුවේ සිදු වී තිබෙනවා මම හිතනවා. ඒ මොකද ඔබතුමා පහුගිය 9 වෙනිදා පාර්ලිමේන්තුවට ලබා දීපු නියෝගය. ඒ තමයි සේවක අරසාධක අරමුදල පිළිබඳව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත වී තිබෙන බැවින් අධිකරණයේ එය විභාගයට ලක් කළ නොහැකි කියන නියෝගය ඔබතුමා මේ පාර්ලිමේන්තුවට ලබා දුන්නා. ඔබතුමාට මතකයි. ඔබතුමා දන්නවා ඔබතුමා එදා ඒ නියෝගය ලබා දෙනකොට උදී දවල් අධිකරණයේදී එම නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබුණා. එතකොට එක පැත්තකින් ගත්තොත් දවල් අධිකරණයේ විනිශ්චයට භාජන වෙමින් තිබෙන නඩුවක් පිළිබඳව උදේ ඔබතුමා පාර්ලිමේන්තුවේ නියෝගයක් දෙනවා. අධිකරණ විසින් ලබා දෙන ලද තීන්දුව වැරදි නම් ඔබතුමාට තීන්දුවෙන් පසුව යම් නියෝගයක් දීමේ හැකියාවක් තිබුණා. ඒ වගේම ඔබතුමා ලබා දීපු නියෝගය වැරදි. පාර්ලිමේන්තුවේ යෝජනාවන් කියන්නේ මොනවද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජනාවන් නිශ්චිතව සටහන් කොට තිබෙනවා. එකක් විශ්වාස භංග යෝජනාව. එතකොට විශ්වාස භංග යෝජනාවකට නියමිත ක්‍රියාපටිපාටි පාර්ලිමේන්තුවේ තිබෙනවා. දෙක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජනාවක් ඉදිරි සඳහන් වී තිබෙන්නේ ජනාධිපතිවරයාට ජාතික වැදගත්කම කීතු ප්‍රශ්නයක් පිළිබඳව මහජනයාගේ මත විමසීමේ යෝජනාවක් ඉදිරිපත් කළ හැකි. ඒ අනතුරුව පාර්ලිමේන්තුවේ කොතනකවත් ව්‍යවස්ථාවේ යෝජනාවන් සඳහන් වෙන්නේ නැහැ. එතකොට පාර්ලිමේන්තුව අයවැය යෝජනාව ඉදිරිපත් කරාට පසුව අපි අයවැයේදී පසුව ඡන්දෙ දුන්නත් අපි සම්මත කර ලබන්නේ විසර්ජන පනත නීතියක්. ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පුරවැසියන්ට අයිතියක් තියෙනවා අධිකරණයට යන්න. අධිකරණය හරහා තමයි විසර්ජන පනත පාර්ලිමේන්තුවට එන්නේ. ඒ වගේම අයවැය යෝජනාවේදී යම් යෝජනාවක් මේ පාර්ලිමේන්තුව සම්මත කරොත් ඒ සම්මත කරන යෝජනාව වලට අනුරූපී වන පරිදි බදු පනත් මුදල් පනත් සංශෝධනය කළ යුතුයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයන් කියනවා ගරු කතානායකතුමනි, නිශ්චිත නීතියක් හෝ රෙගුලාසියක් සම්මත කිරීම තමයි පැවරී තිබෙන්නේ. මම දැනගන්න කැමති සේවක අරසාධක අරමුදලේ මුදල් සීමා කිරීම සඳහා ණය ප්‍රතිවගත කිරීමේ යෝජනාවට ඇතුළත් කිරීම සඳහා ඒ යෝජනාව නීතියක්ද ඒ යෝජනාව නීති කෙටුම් පතක්ද? ඒ යෝජනාව රෙගුලාසියක්ද? කිසිවක් නෙවෙයි. ඒක මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද යෝජනාව. ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ නීති සම්පාදනයේදී තීන්දුව తీරන ගැනීමේදී අපේ ක්‍රියාපටිපාටිය මොකක්ද? අපි අධිකරණය හරහා තමයි පාර්ලිමේන්තුවට එන්නේ. අධිකරණේ යම් පනතක් සම්මත කළාට පසුව අධිකරණේ නැවත ඒක විභාගයට ලක් කරන්න බෑ. අධිකරණයට පුළුවන් මේ පනත ක්‍රියාත්මක වීමේදී පනතට අනුකූලව අනනුකූලව ක්‍රියාත්මක වුණාද කියලා අධිකරණයට විමසීමේ බලය තිබෙනවා. හැබැයි පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පසුව අධිකරණයට විමසීමේ බලයක් නැහැ පනත පිළිබඳව. හැබැයි දැන් මෙතන යෝජනාව ඒක පනතක් නෙමෙයි. ඒක නීතියක් නෙමෙයි. හෙටගරු කතානායකතුමනේ කවුරු හරි නැගිටලා ආණ්ඩු පක්ෂයේ යෝජනාවක් ඉදිරිපත් කරනවා. ලංකාවේ සියලු අධිකරණ වසා දැමිය යුතුයි. පාර්ලිමේන්තුව 134 දෙනා නැගිටලා අත උස්සනවා. ඊට පස්සේ ඒක අධිකරණ විභාගයට ලක් කරන්න බැරිද? ඉතින් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් ඇති වෙන්නේ අධිකරණය හරහා එන පනතක් රෙගුලාසියක් වුණත් අපිට අධිකරණයට යාමේ අයිතිය තිබෙනවා. පාර්ලිමේන්තුවට නීති පැනවීමේ බලය ලැබිලා තිබෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද අනනුකූලද කියලා අධිකරණය හරහා විභාගයට ලක් කිරීමෙන් පමණයි. හැබැයි මම දැනගන්න කැමති ඔබතුමාගේ මෙම සේවක අරසාධක අරමුදල ණය පතුවගත කිරීම හරහා ඒ ප්‍රතිලාභයෙන් මුදල් කප්පාදු කිරීම කොතනද අධිකරණ විභාගයට ලක් වෙන්නේ? පාර්ලිමේන්තුවේ සීමා කන් දීලා තියෙනවා. පාර්ලිමේන්තුවේ හිතුවිතු ඒ කරන්න බෑ. එනිසා මම ඔබතුමාගෙන් දැනගන්න ඕන යෝජනාවක් කෙසේද අධිකරණයේ විභාගයට ලක් නොකරවන්නේ? බැරි වෙලාවත් සියලු අධිකරණ පද්ධති වසා දැමිය යුතු කියලා යෝජනාවක් එනවනම් ඒක කෙටුම්පතක් කරා එන්නේ. එතකොට ඒ කෙටුම්පත අධිකරණයේදී අපිට වග විභාග කිරීමේ අයිතිය තිබෙනවා. හැබැයි එහෙම නැතුව මේ පාර්ලිමේන්තුව අපි සම්ප්‍රදායක් හැදුවොත් ආණ්ඩු විසින් ගෙනෙන ලද යෝජනාවක් අනුමත කරාට පසුව ඒ අධිකරණ විභාගයට ලක් කරන්න බෑ කියලා ඒක සම්පූර්ණ වැරදි. එනිසා ඔබතුමා පහුගේ 9 වෙනිදා දෙන ලද පූර්වාදර්ශ නියෝගය ඉතාමත් බරපතල තත්ත්වයක් අපේ රට ඇති කරනවා. විවස්ථාව පිළිබඳව, පාර්ලිමේන්තුවේ බලතල පිළිබඳව, අධිකරණ බලතල පිළිබඳව, ජනතාවගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව බරපතල ගැටුමක් ඇති කරනවා. ගරු කතානායකතුමා 9 වෙනිදා ඔබගේ තීන්දුව. හෙට සිනේ සිට මේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතකට ආණ්ඩු පක්ෂයෙන් නැගිටලා යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ යෝජනාව පාර්ලිමේන්තුවේ බහුතරය ආණ්ඩුවට එන නිසා අත උස්සනවා. එතෙන් සිට ඒක අධිකරණයේ විභාගයට ලක් කරන්න බැරි නම් එවැනි තත්ත්වයක් නිර්මාණය වුත් මොකද වෙන්නේ? ඒ නිසා ගරු කතානායකතුමා දැන් කරන්න තියෙන එකයි ඔබතුමා 9 වෙනිදා දෙන ලද නියෝග ඉල්ල අස්කර ගන්න ඕන. එහෙම නැතුව ගරු කතානායකතුමනි, ඒක අපේ රටේ නීතිය බවට පත් වුණොත්, ඒක පාර්ලිමේන්තු සම්ප්‍රදාය බවට පත් වුණොත්, ඒක පාර්ලිමේන්තු රීතිම් බවට පත් වුණොත් මේ රටට මොකද සිද්ධ වෙන්නේ? පාර්ලිමේන්තුව අපිට ලබා දීපිටින බලතල පිළිබඳ අපිට අදහසක් තිබිය යුතුයි. අපි ඕනෑම නීතියක් සම්පාදනය කරු ලබන්නේ අධිකරණය හරහා තමයි පාර්ලිමේන්තුවට එන්නේ. පනතක් වේවා, ගැසට් නිවේදනයක් වේවා, අපිට අවශ්‍ය නම් අධිකරණයට යාමේ හැකියාව තිබෙනවා. අධිකරණය හරහා තමයි පාර්ලිමේන්තුවේ පනතන යෝජනා සම්මතයක් ඔද අධිකරණය හරහා එන්නේ. ඒතර යෝජනා සම්මතයක් ඕන වෙලාවකදී ආණ්ඩු පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කරනවා. කට්ටිය අත උසලා හායි බායි කියනවා, සම්මත කරනවා. ඊට පස්සේ ඒක අධිකරණ විභාගයට ලක් කරන්න බැරුව වෙනවා. ඒකනේ මොකද්ද? ඒක ඉතාමත් බරපතල විවස්ථා උල්ලංඝනය කිරීමක්. ඒ නිසා ගරු කතානායකතුමනි, මේක අපේ රටේ රීතිය බවට පත් වුණොත්, මේක අපේ රටේ සම්ප්‍රදාය බවට පත් වුණොත් හෙට ඉඳන් මොකද සිද්ධ වෙන්නේ? ඒ නිසා ගරු කතානායකතුමනි, අධිකරණයේ ප්‍රශ්නේ අධිකරණය බලාගනි. අපි අපේ සීමාවන් හඳුනාගෙන කටයුතු කරන්න ඕන. සේවක අරසාධක අරමුදල පිළිබඳව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත වුණා කියන එක නීතියක් නෙමෙයි. නීතියක් ගේනවා නම් නීතිය පාර්ලිමේන්තුව සම්මත කිරීමට පෙර අධිකරණ අභියෝගයට ලක් කරන්න පුළුවන්. දැන් ඔබතුමාලා ඉදිරිපත් කළා තියෙනවා සේවක අරසාධක අරමුදල 130ක ලාභාංශ මත 130ක බද්දක් පැනවීමේ පනත දැන් බිල් එක තියෙනවා. දැන් ඒක අපිට ඒ බිල් එක තිබෙන නිසා අපිට ඒක ගිහලා අධිකරණී මූලික අයිතිවාසිකම් පෙස්සමක් ගොනු කළ හැකියි. හැබැයි පාර්ලිමේන්තුවේ අපිට අවස්ථාව දීලා තියෙන ඒ නිසා පාර්ලිමේන්තුව හිතුවිත යෝජනා සම්මත කරමින් අධිකරණයේ බල සීමාවන්ට යටත් වෙන්නේ නැත්නම් ඒක බරපතල තත්වයක්. ඒ නිසා ගරු කතානායකතුමා, ඔබතුමා හිතා මතා දැනුවත්ව නොදැනුවත්ව මා දන්නේ නැහැ. එදින 9 වෙනි දින උදේ අධිකරණයේ නඩුවක් විභාගයට ලක් වෙමින් තිබියදී ඒ නඩුව පිළිබඳ ඔබතුමා ඔය මුලසුනේ වාඩි වෙලා දීපු නියෝගයේ වැරදි එවැනි සම්ප්‍රදායක් මේ රටේ ඇති කරන්න එපා. ඒ අධිකරණයේ බල සීමය, විවස්ථාව, ජනතාවගේ මූලික අයිතිවාසිකම්, අනපනත් සියල්ල අහෝසි කරන නියෝගයක් ඔබතුමා ලබා දුන්නේ. එනිසා මේක අපේ රටේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය බවට පත් වේ යුතුයි. නමුත් කතානායකවරයා විසින් දෙන ලද නියෝගයන් අනාගත සම්ප්‍රදායන් බවට පත් වීමට නියමිත තිබෙන නිසා ඔබතුමා මොනවමනාවකින් මේ නියෝගය ලබා දුන්නත් එය අපේ රටේ සම්ප්‍රදාය බවට පත් වෙන නිසා ඔබතුමාට දැන් කළ හැකි වන්නේ ඒ නියෝගය ඉල්ලාස් කර ගැනීම විතරයි. මා ඒක තමයි ඔබතුමාට කරන යෝජනාව.
ජයසේකර මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි,
මේ 91 වගන්තිය අපේ ස්ථාවර නියෝගවල බොහොම පැහැදිලිව තියෙනවා. ඔබතුමා දන්නවා, ඔබතුමා මේක කියවලා තිබෙනවා. කිසියම් මන්ත්‍රීවරු විසින් යම් යෝජනාකෝදී වූ විවාදයකදී අධිකරණයේ විනිශ්චයට භාජනයෙන් පවතින හෝ අධිකරණයේ තීන්දුවට දීමට නියමිතව තිබෙන යම් කාරණයක් පිළිබඳව සඳහන් කරන නොලැබිය යුත්තේය. විනිශ්චයට භාජන වී තිබෙන කාරණයට එරෙහි රීතිය කඩ කරමින් කතා කරන කවරෝ මන්ත්‍රීවරුට සිය ආසනයේ අසුන් ගන්නා ලෙස නියෝග කරනු ලැබීමට කථානායකවරයාට හෝ මූල ආසනාරූඪ මන්ත්‍රීවරයාට හැකිය. මේ තියෙන්නේ ඔබතුමා විසින් පිළිපැදිය යුතු. ඔබතුමාට පුළුවන් මේ පාර්ලිමේන්තුවේ කවුරු හරි කෙනෙක් මේ විවාදයට භාජන වෙන කාරණයක් සම්බන්ධව කතා කරනවා නම් ඒකට විරුද්ධව එයාට ඉඳගන්න කියලා කියන්න. දැන් ඒක කරන්න ඉන්න ඔබතුමා විසින් විනිශ්චයට භාජන වෙමින් තිබෙන කාරණයක් පිළිබඳව මෙහෙම තීන්දුවක් දෙන එක පැහැදිලිව මේ ස්ථාවර නියෝග කඩකිරීමක්. එක දෙවෙනි කාරණේ තමයි අනුරසානාගේ මැතිතුමා කිව්වා වගේ කිසියම් කාරණයක් පිළිබඳව අධිකරණ තීන්දුවක් දුන්නයින් පස්සේ ඔබතුමාට හැකියාව තියෙනවා ඔබතුමාගේ තීන්දුවක් දීලා ඒක ඉවර කරන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. පාර්ලිමේන්තුවේ ඔබතුමාගේ බලයක් තියෙනවා. ඒ සම්බන්ධව ඔබතුමා දන්නවා ඉතිහාසයේ අනුර බණ්ඩාරනායක මැතිතුමා ඉතාම විද්වත් ලෙස ওই කාරණේ හරියට ඉෂ්ට කරපු කෙනෙක්. ඒ වගේ අවස්ථාවක්. හැබැයි දැන් ඔබතුමා බලා ගන්න තියෙන කාරණේ තමයි 9 වෙනිදා ඔබතුමා මේ තීන්දුව දුන්නයින් පස්සේ මොකද්ද වුනේ? ඊළඟට තිබිච්ච ශ්‍රේෂ්ඨාධිකරණේ දාලා තිබිච්ච නඩු සියල්ල අල්ල විසිකරුව. මොකද ඒගොල්ල කල්පනා කරා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු ගැටුමක් ඇති වෙයි කියලා බයට. ඒගොල්ල බයට හරි නැත්තම් ඒගොල්ලන් යම් ක්‍රියාදාමයක් නිසා ශ්‍රේෂ්ඨාධිකරණේ මොකද කරේ? මේ සියලුම නඩු අල්ල විසිකරුවා. මොකද ඒගොල්ල කල්පනා කරා ව්‍යවසායකයයි අධිකරණයයි අතර විශාල අර්බුදයක් ඇති වෙන්න පුළුවන් අවස්ථාවක් මේක කියලා. ඒ නිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. මොකද මේ ස්ථාවර නියෝග ඔබතුමා විසින් කඩ කරලා තියෙනවා. මොකද හේතුව විනිශ්චයට භාජනයෙමින් තියෙන කාරණයක් පිළිබඳව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට කතා කරන්න එපයි කියලා කියන්න තියෙන ඔබතුමා විසින් විවාදයට භාජනයෙමින් තිබෙන නඩුවක කරුණු කාරණා අවසන් කරන තීන්දුව දෙන්න පෙරාතුව ඔබතුමා ඇවිල්ලා කියනවා මේක අපි පිළිගන්නේ නැහැ, මේ සම්බන්ධව අපි තීන්දුව දෙනවා මෙන්න මේ විදිහට. මේක සම්පූර්ණ වැරදි. ඒ නිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. මොකද මේක වැරදි පූර්වාදර්ශයක් බවට පත් වුණොත් අර කිව්වා වගේ අනුරසානායක මැතිතුමා කිව්වා වගේ විශාල අර්බුදයක්. ඒ කියන්නේ ව්‍යවසායදායක සහ අධිකරණ අතර අති දෙවන්ත අර්බුදයක් ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි කරු කතානායකතුමා. අනාගතයේ තියෙන ඕනෑම නඩුවක් සම්බන්ධව මේ පාර්ලිමේන්තුව ගණී කියලා හිතන තීන්දුවක් සම්බන්ධයෙන්, ඒ කියන්නේ මේක ගෙනාවේ ජනාධිපතිතුමානේ. ජනාධිපතිතුමා එතුමායි කතාවකදී කිව්වා පාර්ලිමේන්තුවයි වැදගත් වෙන්නේ මට මේ අධිකරණය කියන ඒවා මට අදාළ වෙන්නේ නැහැ කියලා. ඒ අනුවම ක්‍රියා කරමින් ඔබතුමා පහවදා උදේ මේ තීන්දුව දෙනවා. මේක සම්පූර්ණ වැරදි. මේක ජනාධිපතිතුමා විසින් යම් කාරණයක් සම්බන්ධව පාර්ලිමේන්තුවේ අපි තීන්දුවක් කරගන්නවා නම් ඒ සම්බන්ධව අපි සම්පූර්ණ වක් කියනවා එකට. නමුත් මෙවැනි ආකාරයේ අධිකරණයට බලපෑම් කිරීම සම්පූර්ණයෙන් ව්‍යවසායදායක සහ අධිකරණය අතර අතිවිශාල ගැටමක් ඇති වෙන්න පුළුවන් කාරණයක්. ඒ නිසා ඔබතුමා කරුණා කරලා 9 වෙනිදා දුන්න තීන්දුව අහෝසි කරගන්න, ඉල්ලාස් කරගන්න කියලා මම යෝජනා කරන්න කැමතියි.
ඔව්. ඔබතුමාගේ තියෙන අංග බණ්ඩාරනායක මැතිතුමාගේ තීන්දුව. ඔබතුමාගේ තීන්දුවේ තියෙන අංග බණ්ඩාරනායක මැතිතුමා දුන්න තීන්දුව ගැන. එතුමා ඒක දුන්නේ අධිකරණයේ තීන්දුවක් දුන්නයින් පස්සේ. It's after the event. තීන්දුව අධිකරණයේ තීන්දුවක් දුන්නාම පාර්ලිමේන්තුවේ වැඩ කටයුත්තක් යට ඒකට විරුද්ධවයි අනුබණ්ඩාරනායක මැතිතුමා තීන්දුවක් දුන්නේ. මේ අතරමඟ නෙමෙයි කොටින්ම මේ වෙච්ච වැඩේ. මේ වෙච්ච වැඩේ ඇත්ත වශයෙන්ම අර කළු සල්ලි සුදු කරනවා කියන්නේ. දැන් ආණ්ඩුව මොකක් හරි එළියේ සැකසහිත වැඩක් කළු වැඩක් කරන්න ප්ලෑන් කරනවා. හරිද? එහෙම කෙරුවත් උසාවි යනවා. ඒ කළු වැඩේ ඒ සැකසහිත වැඩේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් හැටියට දාලා ඔබතුමාගේ නියෝගයක් ගන්නවා විභාග කරන්න බෑ කියලා. අනිත් එක ඔබතුමා පෙන්නන මේ ව්‍යවස්ථාවේ කොහෙද තියෙන්නේ? ජාත්‍යන්තර මුල් අරමුදල එක්ක ඇති කරගත් එකකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ කියලා මේකේ කොහෙවත් නැහැ. පෙන්නන්න බට ඔබතුමා වගන්තියක්. මේකේ තියෙන්නේ රටවල් අතර ට්‍රීටිස් බිට්වීන් ගවර්න්මන්ට්ස් රටවල් අතර ඇති කර ගන්න ලද කිවිසුම් විතරයි ඉදිරිපත් කරන්න පුළුවන්. මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරුවේ අර එළියේ කරන කළු වැඩේ සුදු කරගන්න. කළු වැඩේ තමයි අර්ථසාධක අරමුදල 100%ක අඩු කිරීම.
කරු කතානායක සභානායකතුමා. ඔව් විපක්ෂ නායකතුමා.
උන උත්තර දෙන්න පුළුවන්. ගරු කතානායකතුමනි, මේ අද ඉදිරිපත් කරපු කරුණු කාරණාවල බොහොම පැහැදිලි එක දෙයක් තියෙනවා. ඒ එක දේ තමයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ කුළුණු තුනක් තිබෙනවා. විධායක, අධිකරණය, ව්‍යවස්ථාදායක. බොහොම පැහැදිලිව පහුගිය කාලය පුරාවටම සිදුවුණු සිදුවීම් තුළ මන්ත්‍රීවරු දෙපළක් වරප්‍රසාද ප්‍රශ්න ගොඩනගලා මැතිවරණ කොමිසම බියවැද්දුවා. අධිකරණය බියවැද්දුවා. මැතිවරණය පිළිබඳව ලබා දුන්නු තීන්දුව කෑලි කෑලි වලට ඉරලා කුණු බක්කියට දැම්මා. තවත් අවස්ථාවක ජනාධිපතිවරයා අධිකරණයේ විනිසුරුවන්ව භෝජන සංග්‍රහවලට කැඳවලා ඉතාමත්ම වැරදි ආකාරයට එතුමා හිතුවා මේ අධිකරණයේ සාතු සප්පායම් කරනකොට අධිකරණය තමන්ට පක්ෂපාතී තීන්දු ලබා දෙයි කියලා. දැන් මේ වෙලාවේ ගරු කථානායකතුමනි, ඩොමෙස්ටික් ඩෙට් රීස්ට්‍රක්චරින්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය තුළ මේ රටේ වැඩ කරන ජනතාවගේ කරපිට හිස මත බරපටවල මේ රටේ සුපිරි කෝටිපතියන් වන ප්‍රයිමරි බොන්ඩ් ඩීලර්ස්ලට එක රුපියලකවත් හානියක් නොකොට මේ රටේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලක් රජයේ ක්‍රියාත්මක කරලා එය අධිකරණයේ අභියෝගයට ලක් වෙනකොට තවත් පුද්ගලෙක් ඇවිල්ලා කියනවා මේකෙන් මගේ වරප්‍රසාද කප්පාදු වෙනවා මන්ත්‍රීවරයෙක් හැටියට. ඒ නිසා මේක පිළිබඳව වරප්‍රසාද කමිටුවට වාර්තා කරන්න කථානායකවරයා තීන්දුවක් දෙන්න. දැන් ඔබතුමාගේ තීන්දුව හරහා මොකක්ද මේ කරන්නේ? ඔබතුමා විධායකයේ නියෝජිතවරයෙක් හැටියට, ව්‍යවස්ථාදායකයේ ප්‍රධානිය හැටියට, විධායකට ඕන ඕන විදිහට මේ ව්‍යවස්ථාදායකය තුළ තීන්දුව තීරණ ලබා දීලා රටේ අධිකරණයේ හැල්ලුවට ලක් කරනවා. රටේ අධිකරණ ක්‍රියාවලියට ඇඟිලි ගස්වනවා. රටේ අධිකරණයේ ලබා දිය යුතු තීන්දුව තීරණ පිළිබඳව මේ සභාවේ තීන්දුව ඒ තීන්දුව විය යුතුයි කියලා ඒ පූර්ව නිගමනයට ඔබතුමා ඇවිල්ලා තියෙනවා. මේක මහා භයංකාර තත්ත්වයක්. separation of powers, බලය බෙදීම සහ ට්‍රයිපාටයිට් සිස්ටම්, මේවා ගරු කථානායකතුමනි ප්‍රජාතන්ත්‍රවාදී රටක ඒ ව්‍යවස්ථාවේ අඩංගු දේවල්. මේ ආයතන තුනම සංවරණ සහ තුලන checks and balances වලින් මේ එකිනෙකාගේ අනන්‍යතාවයේ ස්වාධීනත්වය ශක්තිමත් කරනවා. නමුත් ඔබතුමාගේ තීන්දුව හරහා මොකක්ද සිද්ධ වෙලා තිබෙන්නේ? බොහොම පැහැදිලිව රටට පෙන්නනවා, ලොවට පෙන්නනවා මේ රටේ පාර්ලිමේන්තුවේ කථානායකවරයා ජනාධිපතිවරයාගේ ඒජන්තවරයෙක් හැටියට, නියෝජිතවරයෙක් හැටියට මේ පාර්ලිමේන්තු සභාගර්භයේ තීන්දුව තීරණ ලබා දෙනවා අධිකරණයට පිටුපාලා. විනිසුරුවන්ට බලපෑම් කරලා, විනිසුරුවන්ට තර්ජනය කරලා. ඉතින් ගරු කථානායකතුමනි, මේකේ මේ පැටර්න් එකක් තියෙනවා, මෝස්තරයක් තියෙනවා. අර භෝජන සංග්‍රහ ලබා දීලා මේ අධිකරණයේ විනිසුරුවන්ට තර්ජනය කරන වරප්‍රසාද කමිටුව ඉදිරියට ගේනමයි කියලා. මේක හරි වැරදි ක්‍රමයක්. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මේ ආණ්ඩුව වෙනස් වෙන්න තියෙන්නේ තව අවුරුද්දයි එකමාරයි. ඒක වෙනස් වෙනවා. ඔබතුමා කරුණා කරලා කථානායකවරයා හැටියට ඔබතුමාගේ නම්බුව තියාගෙන ආත්ම ගරුත්වය රැකගෙන ඔබතුමාගේ ඒ චරිතයට කෙලසක් වන ආකාරයේ හැසිරීම් රටාවක නියැලෙන්නේ නැතුව කරුණා කරලා මේ විධායකයේ අතකොලුවක් වෙන්නේ නැතුව, මේ විධායකයේ වහල්භාවයට ලක්වුණු කථානායකවරයෙක් වෙන්නේ නැතුව කරුණා කරලා ඔබතුමා පිරිසිදු තීන්දුවක් ලබා දෙන්න, අර ලබා දුන්නු තීන්දුව ආපසු අනිවාර්යෙන්ම හරවගන්නයි කියලා මේ අවස්ථාවේ පිල්ලීමක් කරනවා.
ඔව් සභානායකතුමනි.
අර කථානායකතුමනි, බලතල බෙදීමේ න්‍යාය ප්‍රථම වතාවට ඉදිරිපත් වූක් නෙවෙයි. එය ප්‍රංශ දාර්ශනික මොන්ටෙස්කියු විසින් මීට සතවර්ෂ 6කට පමණ පෙර තමයි ඉදිරිපත් කළේ. ඒක දාර්ශනික මතකයි. එතෙන්දී තියෙන මූලධර්මය තමයි මොන්ටිස්කු න්‍යාය බලතල බෙදීමේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණ බලයකින් මේ බලතල තුන ආයතන තුනක් වෙත යොමු කිරීම මගින් ඒකක් එකිනෙකට තිරිංගයක් ලෙස කටයුතු කිරීමෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරකිනවාය කියන මූලධර්ම. ඒ මූලධර්මෙන් ඉදිරියට ආවා. දැන් මහා බ්‍රිතාන්‍යයේ මැග්නා කාටා එකෙන් පස්සේ තමයි විවිධ ආකාරයෙන් පනත් ඒ සියල්ලම ආවෙ නුත් අද වෙනතුරු මහ බ්‍රිතාන්‍යයේ ලිඛිත ව්‍යවස්ථාවක් නැහැ. නමුත් ව්‍යවස්ථා තියෙනවා, සම්ප්‍රදායන් තියෙනවා. ඒ නිසා ලෝකයේ පාර්ලිමේන්තු ක්‍රමවල මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මන් මෙතන ඉන්නවා. එතකොට ඒ ඒ රටවල් වල ඒ ව්‍යවස්ථා විකාශනයත් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වය. දැන් මම ගොඩාක් කියගෙන කියන්නේ නැහැ. දැන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 හතර වගන්තිය තමයි සඳහන් වන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය. ඒතර ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක වෙහික්ක ආකාරය අයන්නෙන් කියනවා. අයන්නෙන් කියන්නේ ව්‍යවස්ථාදායක බලය. පාර්ලිමේන්තුව පනත් සම්මත කිරීම තුලින් අවශ්‍ය වේලාවකදී ජනමත විචාරණයක් මතින් රටේම සමස්ත ජනතාව විසින් ආයන්න ආරක්ෂාව දෙතුළුව ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන්නේ ජනතාව විසින් තෝරාපත් කරන ගන්නා ලද විධායක ජනාධිපතිවරේ. දැන් අතුරු ප්‍රශ්න කීපයක් ආව නිසා මම කියන්න ඕනේ අපේ ව්‍යවස්ථාවේ සහ ජනාධිපති මැතිවරණ නීතියන් ජනාධිපතිරුගේ දුරකාලයේ ඉක්ොත් වීමට මත්තෙන් ඒ ජනාධිපතිරයා දුර අත්හැරීම හෝ මේ යාම හෝ එවැනි හේතුවක් නිසා කටයුතු කළ නොහැකි නම් ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය නැවත සඳහන් කළා තියෙනවා. ඒ අනුව තමයි මේ පාර්ලිමේන්තුවේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් ඉතිරි කාල සීමාව සඳහා පත් කරගෙන තිබෙන්නේ. ඊළඟ කාරණේ ඇන්නෙන් කියනවා නීති අනුව පාර්ලිමේන්තුව විසින්ම ක්‍රියා කළ හැකි පාර්ලිමේන්තුව සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පරිහර ආ බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇතුළත් පිහිටුවන ලද ඒ ආකාරයෙන් සඳහන් කරන මම කීප වතාවක් මේක ඉංග්‍රීසියෙන් කිව්වා සිංහලෙන් කිව්වා. ඒත් ඔබතුමාට මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අතු වුණේ වරප්‍රසාද සම්බන්ධයි. ඒක මේ ව්‍යවස්ථාවේ හතර ඈන්නෙම කියලා තිනවා. වරප්‍රසාද හා බලතල සම්බන්ධයෙන් වෙනත් කිසිදු ආයතනයකට කටයුතු කරන්න බෑ. ඒක පදනම් කරගෙන තමයි අනුරු බණ්ඩාරනායක හිටපු කතානායකතුමා එදා ඒ තීන්දුව සම්බන්ධයෙන් එතුමාගේ තීරණය දුන්නේ. දැන් ඊළඟට මෙතෙන්දිත් මන්ත්‍රීවරයෙක් මතු කරන ලද වරප්‍රසාද ප්‍රශ්නයකට ඔබතුමාගේ තීන්දුව දීලා තියෙනවා. ඒකෙන් අධිකරණයක් සින් ගන්න ලබන ක්‍රියාමාර්ගයට බලපෑමක් සිදු වෙනවා කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. මේ ව්‍යවස්ථාව කියවලා බැලුවහම අධිකරණයක් මගින් පෙස්සමක් විභාග කිරීම හෝ නොකිරීම තීන්දුව කරන්නේ අධිකරණයට ඉදිරිපත් වෙන පෙස්සමේ කරුණු මත සහ අදාළ ක්‍රියාපටිපාටීන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී ක්‍රියාත්මක වූවාද අනුගමනය කළාද කියන කාරණය මත. එනිසා යම් පෙස්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා නම් ඒ ප්‍රතික්ෂේප කරුණු මොකක්ද කියන එක ඒ ප්‍රතික්ෂේප කරන ලද තීන්දුව කියවන්නේ නැතුව අපිට පූර්ව නිගමනයකට එන්න බෑ. නෑ නෑ මම ඔබතුමන්ලා ගැන ප්‍රශ්න ගැන නෙවෙයි මම කතා කරන්නේ. ඔබතුමන්ලාට ප්‍රශ්න කිරීම ගැන නෙවෙයි මම කතා කරන්නේ. මම පෙන්වලා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔබතුමාට මේ ආකාරයෙන් තීරණ ප්‍රකාශනකපත් කරන්න පුළුවන්. ඒක හරිද වැරද නැද්ද කියන එක විවිධ මත තියෙන්න පුළුවන්. ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඔව්. මම ඉවර කරන්න අනුරුසනා මන්. ඔව්. ඔබතුමා මට සහාය දෙනවා අපි.
ගින්දර නැන්නේ මොන සහායක්ද?
කියන්න.
ඉන්නේ.
හරි දුන්නා.
හරි. ගරු කතානායකතුමා ඉතා පැහැදිලි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන්න මෙහෙම තියෙනවා. 83 වගන්ති. අවස්ථා චෝදිත පරිදි ජනාධිපතිවරයාගේ හෝ කතානායකවරයාගේ සහතිකය පනත් කෙටුම්පතක් මත සටහන් කරනු ලැබූ පසු එම පනත් කෙටුම්පත නීතිය බවට පත්වන අවස්ථාවක ඒ පනතේ වළංගුභාවය පිළිබඳ පරීක්ෂා කිරීම ඒ පිළිබඳ මතය ප්‍රකාශ කිරීම හෝ කවර හෝ ආකාරයකින් ප්‍රශ්න කිරීම කිසිම අධිකරණයක් හෝ විනිශ්චය අධිකාරයක් හෝ විසින් නොකළ යුත්තේය. ඕක තමයි අපිට දීලා තියෙන බලය. පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරලා ඒ පනත සම්මත වුණාට පසුව කතානායකවරයා හෝ ජනාධිපතිවරයා විසින් ඒකට අස්සන තැබුවාට පසුව ඒක නීතියක් බවට පත් වෙනවා. ඒ නීති අධිකරණයේ වග විභාගයට ලක් කරන්න බෑ. ඒක අපි පිළිගන්නවා. ඒ වගේම 83 වගන්තියේ ඉතා පැහැදිලිව තිබෙනවා ජනමත විචාරණ ලක් වෙන කරුණු එක දෙක තුන වගේ වගන්ති 13ක් වගේ තියෙන මට මතක විදිහට ඒවා ජනමත විචාරණ ලක් විය යුතුයි. දැන් එතකොට අපි පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්ම එතකොට ජනමත විචාරණයකට යම් පනතක් යා යුතුද නැද්ද කියලා තීරණය කරන්න කවුද? ඒක තීරණය කරන අධිකරණය. පාර්ලිමේන්තුවට යම් පනතක් ඉදිරිපත් කරාට පසුව සති දෙකක් ඇතුළත අපි අධිකරණයට ගිහිලා අහනවා මේ පනත ව්‍යවස්ථාවට අනුරූපීද කියලා. ඒතර අධිකරණ අපිට නියෝගයක් ලබා දෙනවා මේක ව්‍යවස්ථාවට අනුරූපී. මේ වගන්ති 3/2ක් අනුව සම්මත කළ යුතුයි. මේ වගන්ති ජනමත විචාරණය කරා සම්මත කළ යුතුයි. එතකොට ඒක තමයි පනත නීතිය බවට පත්වීමට පෙර ආණ්ඩු ක්‍රමවස්ථාවත් එක්ක ගැටෙනවාද කියලා අපි අධිකරණයේ වග විභාගයට ලක් කරනවා. දැන් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකට එහෙම ඉඩක් නැහෙනේ. පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් දැන් ඔබතුමා අත්සන් කරාද මේ යෝජනාවට? දැන් ඔබතුමා පනතකට අත්සන් කරනවා. හැබැයි මේ ණය ප්‍රතිවගත කිරීමේ යෝජනාවට ඔබතුමා අත්සන් කරාද? ඔබතුමාට අත්සන් කරන්න තැනක් නැහැ ඒකේ. ඒ කියන්නේ ඔබතුමාට බලයක් නැහැ එවැනි එකට එවැනි යෝජනා සම්මතයක අත්සන් කරන්න බලයක් නැහැ. ඒක යෝජනා ඉදිරිපත් සම්මත කරනවා හායි කියනවා බායි කියන එච්චරයි. හරිද? ඔබතුමා අත්සන් කරනවද? නැහැ. ජනාධිපතිවරයා අත්සන් කරනවද? නැහැ. ඒ නිසා ඒ යෝජනා සම්මතයේ නීතියක් නෙවෙයි. ඒක පාර්ලිමේන්තු විසින් සම්මත කරන නීතියක් නෙවෙයි. ඒක අධිකරණයේ විභාගයට ලක් කරන්න පුළුවන්. එහෙම නැතුනම් මම ඉස්සරලා ඉඳන්ම කියන එක කතාවක් කරු කතානායකතුමනි. අපි 3/2කට බලපාන වගන්තියක් ආණ්ඩු ක්‍රමවස්ථාවත් එක්ක ගැටෙන. ජනමත විචාරණයට යා යුතු වගන්තියක් ආණ්ඩු ක්‍රමවස්ථාවත් එක්ක ගැටෙන. මෙතන යෝජනා සම්මතකින් සම්මත කරනවා. සම්මත කරාට පස්සේ අපි කාටවත් අධිකරණයට යාම බලයක් නැහැ. ඇයි මේක පාර්ලිමේන්තුවේ සම්මත කරා විවස්සදායකේ උත්තරීතරයේ ජනාධිපතිවරයා කියන පරිදි ජනාධිපතිවරයාට එයා හම්බෙන්න ඕන වෙලාවක. එහා ගරු කතානායකතුමනි හරිද? කණ්ඩ වුණාම නේද? කණ්ඩ ඕන වුණාම නේද? ගොරකත් නේද? දඩමසුත් ගොරක කරනවා නේද? එහෙම කෙනෙක් එයා. එයාට දැන් ඕන වුණේ මොකද්ද? මේ ණය ප්‍රතිවගත කිරීමේ වැඩසටහන බලහත්කාරයෙන් ඔබන්න ඕන වුණා. ඒකට පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත කරා. පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත කරාට පස්සේ අධිකරණ වාග් විභාගයට ලක් කරන්න බෑ කියනවා. ජනාධිපතිවරයා ප්‍රසිද්ධිය කියනවා අධිකරණයෙන් ලබා දෙන අධිකරණ කියලා එතුමා නම් කරේ නෑ. කතාවේ පසුතැනක අධිකරණ කියලා තිබුණා. එතුමා ඇඟෙව්වේ ඒක. අධිකරණයෙන් ලබා දෙන තීන්දුවකට මම බැඳීනේ. මම බැඳී තිබෙන පාර්ලිමේන්තුවේ නියෝගයට කිව්වා. ඔබතුමා පහුවද ඇවිල්ලා ඒක ඒ විදිහටම පුනරුච්චාරණය කරනවා. පුනරුච්චාරණය කරන හේතුවක් කරන මොකද්ද? හරේන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඔබතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නයක් අහනවා. ඔබතුමා මම දන්නේ නැහැ කවදාවත් මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් අහනකොට නේද ඔබතුමා ටෙලිපිට තියෙනවද දන්නෙත් නැහැ. ඊයේ රාත්‍රියේ හීනෙන් දැක්කද මන් දන්නෙත් නැහැ. පහුවද උදේ ඉතාමත් බරසාර ලෙස ලියාගෙන ඇවිල්ලා ඔබතුමායි වරප්‍රසාද ප්‍රශ්නේ පිළිබඳ නියෝගයක් ලබා දෙනවා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ ඔබතුමා දැන් අවුරුදු 3ක් විතර ඉන්නවා. අපිත් മന്ത്രിවරු හැටියට ඉන්නවා. අපි කවදාවත් දැකලා නැහැ ඔබතුමා වරප්‍රසාද ප්‍රශ්නයක් අහපු විගසින් නේද ඔබතුමා නියෝගයක් ලබා දෙනවා ලිඛිතව. එහෙම එකක් ලබා දීලා නැහැ මෙතෙක් මම දැකලා නැහැ. හැබැයි ඔබතුමා එදා අහනකොටම ඔබතුමා නියෝගයකට ලබා දෙනවා. ඒකට හරි පැහැදිලි මොකද්ද? ජනාධිපතිවරයාගේ ප්‍රකාශය, හරේන් ප්‍රනාන්දුගේ මතු කිරීම, ඔබතුමාගේ ප්‍රකාශය මේවා එක් නේද එක් රජ එක් මාලිගාවක සිද්ධ වෙන කුමන්ත්‍රණ නාටකයක් භවිතා පැහැදිලි. ඒ නිසා ගරු කතානායකතුමනි ඔබතුමාට ඔබතුමාගේ බලතල ක්‍රියාත්මක කිරීමේදී විධායක විසින් යම් අහිතකර බලපෑමක් කරනවා නම් ඔබතුමා වෙනුවෙන් අපි පෙනී සිටින ව්‍යවස්ථාදායක ප්‍රධානී හැටියට ඔබතුමා ඉන්න විධායක ජනාධිපතිවරයාට යටත් වෙන්න බෑ. එතුමාට මේ 113ක් නෑ ඔබතුමා අයින් කරන්න. එතුමාට නෑ ඔබතුමාව ඉවත් කරන්න විධායක ජනාධිපතිවරයාට බලයකුත් නෑ. එනිසා ඔබතුමා හීනෙන් බය වෙලා වගේ ජනාධිපතිවරයාට ඕන තීන්දුව දෙන්න යන්න එපා. මේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකට පැවරී තිබෙන බලතල පිළිබඳ තීන්දුවක් ඉන්න ඔබතුමා. එනිසා මම කියන්නේ මේ නියෝගය ඉල්ලා අස්කරගත යුතුයි. එහෙම නැතුව පාර්ලිමේන්තුවේ ඕනෑම යෝජනාවක් සම්මත කරලා එතෙන් සිට ඒක අධිකරණ වග විභාගයට ලක් කරන්න බෑ කිනෝන. ඒක මොන තත්ත්වයකද කරු කතානායකතුමනි. එනිසා මම ඔබතුමාගෙන් ඉල්ලා හිටින්නේ මේ නියෝගය ඉල්ලා අස්කරගන්න කතානායකතුමනි. දැන් අධිකරණ තීන්දුවක් දීලා ඉවරයිනේ. අධිකරණ තීන්දුවක් දීලා ඉවරයිනේ මේක පිළිගන්නේ නැහැ කියලා නඩුව. දැන් වැඩේ කෙරුණානේ. හැබැයි මේක තිරාත්කාලන වීතියක් බවට සම්ප්‍රදාය බවට පත් කරන්න එපා. ඒකයි මම කියන්නේ. දැන් ඔබතුමාලට අවශ්‍ය වෙන වැඩේ නම් වෙනද ඔබතුමා උදේ මෙතන වාඩි වෙලා තීන්දුව දුන්නා. හවස අධිකරණේ කල්පනා කරනවා මේ ව්‍යවස්ථාදායකයයි විධායකයෙක් අපි අනවශ්‍ය ගැටුමකට යන්න ඕන. මම දන්නේ එහෙමද කල්පනා කරේ කියලා එතුමා. මම හිතනවා එහෙම කල්පනා කරපු තීන්දුව තියෙනවා. මට මතකයි සරත් තෙන්සිල්ල මහත්තයා ඩීසල් රුපියල් 100ට දෙන්න කියලා නියෝගයක් දුන්නා. ඊට පස්සේ මොකද කරේ? කැබිනට් එක තීන්දුව කරා එක ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ මොකද කරේ? අධිකරණයේ තීන්දුව වෙනස් කරා. ඒ තීන්දුව වෙනස් කරගත්තා. මොකද අධිකරණය කල්පනා කරා විධායකයෙක් එක්ක අනවශ්‍ය ගැටුමකට යන්න ඕනේ නැහැ කියලා. ඒ නිසා මම හිතනවා අධිකරණය ගැන සැලකිලි ලක් කරනවා. ඔවුන් දේශපාලන ආයතනයක් නෙවෙයි, විවස්සදායක ආයතනයක් නෙවෙයි. ඒ නිසා ඔවුන් කල්පනා කරනවා අපි අනවශ්‍ය ගැටුමකට යන්න ඕනේ නැහැ කියලා. දැන් කෙසේ වුවත් ඔබතුමාගේ වැඩේ කෙරුණා. මොන විදියකටද?
හරි ඒක අතීතයනේ. හැබැයි මම ඔබතුමාට ඉල්ලා සිටින්නේ මේක අපේ රටේ චිරාත් කාලයක් පවතින සම්ප්‍රදායක් බවට පත් වෙන්න ඉඩ දෙන්න එපා. ඒක ඉතාමත් අනතුරුදායකයි. පාර්ලිමේන්තුවේ ඕනෑම ආණ්ඩුව බලවට පත් වෙන කෙනෙක් යෝජනාව සම්මත කරලා ඒක අධිකරණ විභාගයට ලක් කරන්න බෑ කියලා නියෝගයක් ආවොත් මොකද්ද වෙන්නේ මේ රටට? ඒ නිසා ඔබතුමාගෙන් මා ඉල්ලා සිටින්නේ දැන් වැඩේ කෙරුණා සතුටු ඇති නේද? ඒ නිසා ඔබතුමාගෙන් මං ඉල්ලා සිටින්නේ ඒ නියෝගය ඉල්ලාස් කරගන්න ඒක සම්ප්‍රදාය බවට පත් වෙන්න දෙන්න පදරු කතාව.
ඔව් සභානායකතුමා.
අර කතානායකතුමනි අන්කෝ ව්‍යවස්ථාවේ 80 වෙනි වගන්තියේ සඳහන් වන්නේ 50 කෙටුම්පතක් නීතිය බවට පත්වීම. ඒ වගේම 83 වගන්තියේ සඳහන් වන්නේ ඇතැම් කෙටුම්පත් ජනමත විචාරණයකදී අනුමත කිරීම. මෙන්න මේ කාරණේම තමයි අන්කෝ ව්‍යවස්ථාවේ 4 අයන්නේ කියලා තියෙන්නේ. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත් කරන ලබන මන්ත්‍රීන් සමන්විත පාර්ලිමේන්තුව විසින්ද ජනමත විචාරණයකදී ජනතාව විසින්ද ක්‍රියාත්මක කළ යුතුය. මේ කාරණේ තමයි 80 සහ 83 වෙනි වගන්තියෙන් ගම්‍යමාන වෙන්නේ. නෑ ඔබතුමාගේ ඔබතුමාගේ කාරණේම තමයි මම කියන්නේ ව්‍යවස්ථාවේ තියෙන එක. ව්‍යවස්ථාවේ තියෙන එක. හැබැයි ගරු කතානායකතුමනි ඔබතුමාගේ දුන්න තීරණයයි මේකයි අතර වෙනසක් තියෙනවා. මේ කියන්නේ 50 කෙටුම්පතක් නීතිය බවට පත් කිරීමේ කාර්යපටිපාටි. එතකොට අමාත්‍ය මණ්ඩලයට ගිහිල්ලා ඒක නීති කෙනුපත් සම්පාදයකට ගිහිල්ලා නැවත ඇවිල්ලා ඒක පාර්ලිමේන්තුවට එවලා න්‍යායපත්‍රයට දැම්මම අන්කේ ව්‍යවස්ථාවේ විධිවිධාන තියෙනවා. ඒ දින 14 ඇතුළත අධිකරණයට ගිහිල්ලා චැලෙන්ජ් කරන්න. අදහස් කියන්නේ ඒක තමයි ඔබතුමා හැමදාම උදේට දැන් මොකද ආයුර්වේද මොකද්ද පනත සම්බන්ධයෙන් ඩිටර්මිනේෂන් එක ප්‍රකාශයට පත් කළා. ඊළඟට පළාත් පාලන ආයතනවල අර නැවත කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ඒක ක්‍රියාපටිපාටිය. ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් මේක තුනෙන් දෙක විශේෂ ඡන්දයක් විතරක් මදි ජනමත විචාරණයකට යනවා. අන්න එතකොට ජනතාවටම එනවා ව්‍යවස්ථා සම්පාදනය කිරීම බලයේ ජනමත විචාරණයක තමයි 80 83 වගන්ති දෙකකින් කියන්නේ. හැබැයි ඔබතුමාගේ තීන්දුවේදී ඔබතුමා සඳහන් කළේ 4 අයන්නේ තියෙන මන්ත්‍රීවරයෙක් විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළාම ඒ සම්බන්ධයෙන් ඔබතුමාට කල්ගත කරන්නත් පුළුවන්, එදාම කියන්නත් පුළුවන්, ඊට පහුවෙන්ද කියන්නත් පුළුවන්. ස්ථාවරණිය උගැත්තේ ඔබතුමා කළේ 4 අයන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා බලතල සම්බන්ධයෙන් විනා කියන එන්නේ කොටසත් එක්ක ගන්නකොට තමයි ඔබතුමා එතන ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ තීරණයක් ප්‍රකාශයට පත් කළේ. ඒ තීරණය මේ 50 කෙටුම්පත් වලට අදාළව නෙවෙයි. ඒ තීරණය ඇවිල්ලා තින්නේ 76 එක වගන්තියේ පාර්ලිමේන්තුවේ නැත්නම් පාර්ලිමේන්ටරි සුප්‍රීමසි කියන තත්වයත් එක්ක. මේක 1972 ව්‍යවස්ථාව. ඒ 72 ව්‍යවස්ථාව මීටත් වඩා වෙනස් විදිහට තිබ්බා. හැබැයි ඒක තවත් එලබරේට් කළා තමයි 78 ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා සම්පාදකින් විසින් මේ 4 අයන්න ආයන්න ඈන්න කියන එක ආවේ. ඉතින් අත්ත වශයෙන්ම මේකේ විධායක බලය කියන එක ආවේ 78 ව්‍යවස්ථාවෙන් පස්සේ. ඊට කලින් එහෙම එකක් තිබුණේ නැහැ. විධායකයක් තිබුණේ නැහැ ජනතාව විසින්පත් කරන. ඒතර ඒ විධායක බලයේ ක්‍රියාත්මක වුණේ ස්වල්බරියාන් ක්‍රම ව්‍යවස්ථාව වෙනම මහරජිනගේ බලය තමයි අග්‍රාණ්ඩකාරතුමාට ඇවිල්ලා දිගටම ආ විධායක බලය කියන එක. ඒක වෙනස්. ඒක නිසා ඔබතුමාගේ තීරණය අදාළ වුණේ මන්ත්‍රීවරයෙක් මතු කරන ලද වරප්‍රසාද සම්බන්ධයෙන් ඔබතුමාගේ තීරණය දැනුම් දීම. ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් පෙස්සමක් ප්‍රතික්ෂේප කළා හෝ විභාගයට ගන්නේ කෙසේද කියන කාරණේ අපිට මෙතන තර්ක කරන්න බෑ. ඒක අධිකරණයේ සතු බලයක්. ඒක අධිකරණයට දෙන කාර්යභාරයක්. ඒකට අපි සම්බන්ධ වෙන්න යන්නෙත් නෑ, මැදිහත් වෙන්න යන්නෙත් නෑ. අධිකරණයේ ස්වාධීනත්වය අපි ගරු
කරමු. ඔව් චරිත හිරත්නත්තුම
ගරු කතානායකතුමනි මේ සංවාදයට ඉතාම වැදගත් කාරණයක් තියෙන ප්‍රශ්න දෙකක්. එකක් තමයි 76 සම්බන්ධ ඔය මැදිහත් වීම කරන්න ඕන මේ ස්ථාවර නියෝග ඇතුලේ තියලා. ඒ නිසා පනතක් සහ ප්‍රකාශයක් කියන්නේ දෙකක්. දැන් ඔය IMF සම්බන්ධ අපි අනුමත කෙරුවේ පනතක් නෙමෙයි. ඒක යෝජනාවක් සහ ඊට පස්සේ ඒක ප්‍රකාශයක් විදිහට තමයි යන්නේ. ඒක ආණ්ඩුවේ න්‍යායපත්‍රයේ විසින් ඉදිරිපත් කරන ලද ප්‍රකාශයක්. එහෙම ඒවා කරන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රකාශය කතානායකතුමාගේ අනුමැතිය යටතේ යන පනතක් විදිහට මේ දෙකේම ස්ථාවර නියෝගය ඇතුළෙත් ව්‍යවස්ථාව ඇතුළෙත් අපිට සලකන්න බෑ. ඒ නිසා ඒ ප්‍රකාශය කියන එක සම්බන්ධව ඔබතුමා ඊට උඩින් සීල් එකක් ගැහුවාම සාමාන්‍ය වශයෙන් අපේ ව්‍යවස්ථාදායකයේ බලය නෙමෙයි එතනින් කියවෙන්නේ, ආණ්ඩුවේ බලයට සීල් එකක් ගැහුවා වගේ එකක්. ඒ නිසා තමයි මේක අනාගතයේ වෙන පාර්ලිමේන්තුවක ඔබතුමත් මමත් අපි කවුරුත් නැති කාලෙක මේ පාර්ලිමේන්තුව නැවත කෝට් කරන්න පුළුවන් නැවත උපුටා දක්වන්න පුළුවන් ඔබතුමාගේ මේ සීල් එක. ඒ නිසා දැන් අර මම දන්නේ ආනන්ද දිසානායක මැතිතුමා කිව්වා වගේ මේ වැඩේ ඉවර නම් කරුණා කරලා මේක විද්‍රෝහ කරන එක අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට හොඳයි ඔබතුමාගේ ගෞරවයටත් හොඳයි. ඒක කියන්නේ මට ඕනම් තර්ක කරන්න පුළුවන් අපේ ගරු සභානායකතුමා මේ 76 වගන්තිය සම්බන්ධව කරන මේ සාකච්ඡාවේ වෙන පැති ගණනාවකුත් තියෙනවා. 76 තුල පාර්ලිමේන්තුවට අත්හරින්න බැරි විවස්ථාදායක බලයක් තියෙනවායි කියන එක ඔය විදිහට රීඩ් කරන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ විවස්ථාදායක බලයට තියෙනවා ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය මේ විවස්ථාවේ තුලත් ඒ වගේම ස්ථාවර නියෝග තුලත් දක්වලා තියෙනවා. ඒ ක්‍රමවේදයේ ආරක්ෂකයා ඔබතුමා. ඒ නිසා ඒ ක්‍රමවේදයට පිටින් ආණ්ඩුවේ ප්‍රකාශයක් පනතක් ලෙස හුවා දක්වමින් සීල් කරන එකට ඒකට සම්බන්ධ වෙච්ච ඔබතුමාගේ ජජ්මන්ට් එකක් ලබා දීම ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක ඉවත් කර ගැනීම ඉතාම හොඳයි කියලා.
ඔහොමින් ඔව් ජීඑල්පී සමතුමා.
ගරු කථානායකතුමනි මේ පිළිබඳ අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ මම හිතන්නේ තත්වය ඉතාමත් පැහැදිලි. පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කර ගන්නවා. ඒ යෝජනාව කෙලින්ම අධිකරණයේ හමුවේ අභියෝගයට ලක් කරන්න බෑ. ඒක කවුරුත් පිළිගන්නවා. ඒක පාර්ලිමේන්තුවේ ක්ෂේත්‍රය තුළ තියෙන දෙයක්. හැබැයි ගරු කථානායකතුමනි ඒ යෝජනාව ක්‍රියාත්මක කරන අවස්ථාවේදී යම් යම් ප්‍රශ්න මතුවන්න පුළුවන්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තිය යටතේ මානව හිමිකම් වලට විශේෂ තැනක් දීලා තිබෙනවා. ඒ කියන්නේ සමාජයේ එක් කොටසක් එක විදිහකටත් තව කොටසක් ඊට හාත්පසින් වෙනස් විදිහකටත් සලකන්න බෑ. විශේෂයෙන්ම ආර්ථික වශයෙන් දුර්වල අයට අගතියක් සිදුවන පරිදි. ඒ වගේම ආර්ථික වශයෙන් ශක්තිමත් කොටසට කිසිම බරක් දාන්න නැතුව ඒ අය ඒ බරෙන් සම්පූර්ණයෙන් නිදහස් කරන වැඩපිළිවෙලකට රජය අවතීර්ණ වනවා නම් ඒ සම්බන්ධයෙන් අසමානතාවය පිළිබඳ මූලික ප්‍රශ්නයක් ගරු කථානායකතුමනි අනිවාර්යෙන් ඉස්මතු වෙනවා. ඒතොර ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. එහෙනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කෙලින්ම කියනවා මානව හිමිකම් පිළිබඳ නඩු අහලා ඒ පිළිබඳ නියෝග දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය තියෙනවා. ඒක අනුමිතියක් නෙවෙයි. ඒක අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කෙලින්ම සඳහන් වෙලා තියෙන දෙයක්. ඉතින් එහෙනම් ගරු කථානායකතුමනි පාර්ලිමේන්තුවේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම තුළින් අසමානතාවය ජනිත වනවා නම් සමාජයේ ඒ පිරිස් වෙන වෙන විදිහට සලකනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් අයිතියක් පමණක් නෙමෙයි යුතුකමක් වගකීමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මැදහත් වෙලා අදාළ ප්‍රතිකර්ම ලබා දීනුට ශ්‍රේෂ්ඨාධිකරණය පමණක් නෙමෙයි අභියාචන අධිකරණයට රිට් ආඥා රිට්ස් ඔෆ් සර්ටියුරේරයි මැන්ඩේමස් කෝවරන්ටෝ ඒ ඔක්කොම බලතල අභියාචන අධිකරණයටත් දීලා තියෙනවා. එතකොට එහෙනම් ගරු කථානායකතුමනි මේක අදා ගන්න බැරි තත්වයක් නේ. ශ්‍රේෂ්ඨ අධිකරණයේ දිනේ නඩුවක් තියෙනවා, පවතින නඩුවක්. එතකොට පාර්ලිමේන්තුවේ කවුරු හරි වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරනවා. ඔහුතුමා ලහිලහියේ පැය කිහිපයක් තුල ඒකට නියෝගයක් දෙනවා. එතකොට මොකද වෙන්නේ? අර නඩුව නවත්වනවද? එසේ කිරීමට කිසිවෙත් පුළුවන් කමක් නැහැ. පාර්ලිමේන්තුවට විෂය පටයක් තියෙනවා, අධිකරණයට විෂය පටයක් තියෙනවා. මම ඔබතුමාගේ අවධානය බොහොම ගෞරවයෙන් යොමු කරන්න කැමති අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම සඳහා එක දෙයක් අත්‍යවශ්‍යයි. පාර්ලිමේන්තුව අධිකරණයට ගරු කරන්න ඕනේ, අධිකරණය පාර්ලිමේන්තුවට ගරු කරන්න ඕනේ. ඒක තමයි බදාමයේ සිමෙන්ති. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විවිධ ආයතන එකට ගැටගහලා තියෙන සිමෙන්ති බදාමයේ හැටියට මම දකින්නේ ඒ අන්‍යෝන්‍ය විශ්වාසය හා ගෞරවය. ඒකට අපි පයින් ගහලා වරප් පාර්ලිමේන්තු වරප්‍රසාද මුවාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන නඩුව වලට ඍජු බලපෑමක් කළා. ඒ නඩුව ඇසීම නවත්තලා එහෙම බලපෑමක් කරනවා නම් මම ඉතාමත් ගෞරවයෙන් කියනවා අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අඩිතානම දෙදරලා ඒක සම්පූර්ණයෙන් කඩා වැටෙන තත්වයට පත් වෙනවා කියලා. එම නිසා ඔබතුමාගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඒ නියෝගය ඉවත් කරන්නයි කියලා. ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා සඳහන් කළ පරිදි පාර්ලිමේන්තු පනතකුයි යෝජනාව කොයි අතර විශාල වෙනසක් තියෙනවා. යෝජනාවක් සම්බන්ධයෙන් එතුමා සඳහන් කළ පරිදි කතානායකතුමාට භූමිකාවක් නැහැ, කාර්යභාරයක් නැහැ. එම නිසා මේක ඉතාමත් භයානක පූර්වාදර්ශයක් ගරු කතානායකතුමනි. මේ පාර්ලිමේන්තුවට පමණක් නෙමෙයි අනාගත පාර්ලිමේන්තුවට බලපාන ඉතාමත් භයානක පූර්වාදර්ශයක් නිසා මේක ඉවත් කරගන්නයි කියලා මම ඔබතුමාගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ඔව්, ඊරක් කොඩි මන්ත්‍රී.
I'm on my feet.
ඔව්.
අරු කතානායකතුමනි, දැන් මේ පිළිබඳව අදහස් කීපයක් කිව්වා. දැන් ළඟට ඔබතුමාගේ තීරණය සඳහන් කළා අනුක ව්‍යවස්ථාවේ 3 ඈන්න වගන්. බලතලා වරප්‍රසාද. ඊළඟට ඒක සඳහන් වුණා 76 එක වගන්තිය පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය. ඊළඟට ඒක සඳහන් කළා අංක ව්‍යවස්ථාවේ 148 තිබෙන ප්‍රතිපාදන. ගරු කථානායකතුමනි දැන් මෙතන කරුණු දෙකක් මතු වුණා අනුසානායක මන්තුමගේ කාරණේ හැර. ඒ තමයි සබ්ජුඩිකේ කියන එක. මගේ තර්කය මේක සබ්ජුඩිකේ නෑ. ස්ථාවර නියෝගවල පැහැදිලිව තියෙනවා අධිකරණයේ විනිශ්චයතක වාදිනෙක් වෙන්නේ කරුණක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න බෑ කියලා. හැබැයි එහෙම තියෙද්දිත් සමහරු ඉදිරිපත් කරපු අවස්ථා තියෙනවා. ඒක අපි වෙනම පස්සකින් තියමු. නිසා මේක ඔබතුමාගේ තීරණයට ඒක බලපාන්නේ නැහැ. යම් මන්ත්‍රීවරේ මතු කරපු වරප්‍රසාද ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඔබතුමා දෙන තීන්දුවට සබ්ජුඩිකේ බලපාන්නේ නැහැ. හරි, ඊළඟ කාරණය. එතකොට මම දැන් ඒ කාරණයට උත්තර දුන්නේ. ඊළඟ කාරණය තමයි දැන් අනුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදනත් එක්ක අරගෙන දැන් අපි ගත්තොත් මම තව තර්කයක් ආවා 80 වගන්තිය 50 කෙටුම්පතක් නීතියටපත් වෙන ආකාරය, විසර්ජන 50 කෙටුම්පත නීතියක් වෙන ආකාරය, එහෙම නැත්නම් ජනතාව විසින් ජනමත විචාරණයකදී නීතියක් කොහොමද අනුමත කරන්න කියන කාරණේ ස්වේච්ඡාධිකරණයේ මඟ පෙන්වීම අනුව. හැබැයි අපි මේ ගරු සභාව පිළිගන්නවා නම් අනුර බණ්ඩාරනායක මහත්තුමා දුන්න තීරණය පාර්ලිමේන්තුවේ කථානායකවරයෙක්ට 2000 ඒ තීන්දුව දෙන්න පාදක වුණේ මොකද්ද? No, I am on my feet. What is the point? No, I am not misleading. First of all, listen. Without listening, how can you say it's misleading? You just stand up and you have opportunity. You use that opportunity. I am on my feet. ගරු කථානායකතුමනි, දැන් මට පෙන්නලා දෙන්න ඕනේ උනේ අනුර බණ්ඩාරනායක තීන්දුව දුන්නේ ඇයි? කථානායකවරයා හැටියට. එතෙන්දී ආවේ එදා අග්‍රවිශ්වකාරතුමාට විරුද්ධව දෝෂාභියෝගයක් ගේම සඳහා කටයුතු සම්පාදනය වුණා පාර්ලිමේන්තුවේ. ඒකට එරෙහිව පාර්ලිමේන්තුවේ ගන්නා වූ ක්‍රියාපටිපාටිය අත්හිටුවීම සඳහා නියෝගයන් නිකුත් කළා. අනුර බණ්ඩාරනායක කිව්වා මේ නියෝගය අපිට බලපාන්නේ නැහැ. බලපාන්නේ නැහැ. ඇයි? දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුගේ යම් හැසිරීමක් සම්බන්ධයෙන් අශක්‍රතාවයක් සම්බන්ධයෙන් දැන් කවුද තීන්දුව ගන්නෙ? තීන්දුව ගන්න ඕනේ පාර්ලිමේන්තුව. ඒ සඳහා වෙට් නෑ මම මේ කියන්නේ මේ ක්‍රියාපටිපාටින් පිළිබඳව පළවෙනි වතාවට මේ පාර්ලිමේන්තුවේ නෙවිල් සමරකෝන් අග්‍රවිශ්වකාරතුමාට එරෙහිව දෝෂාභියෝගයේ ගේන අවස්ථාවේදී ස්ථාවර නියෝග පැහැදිලි නැති නිසා දෝෂාභියෝගයේ යෝජනාව ගෙනහැවෙන් පස්සේ මේ පාර්ලිමේන්තුවේ ඇතුළත් මුදලි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටුවලා ඒ කමිටුව මගින් ස්ථාවර නියෝග සංශෝධනය කරමින් තමයි එදා එය ක්‍රියාධර්මයට අවතීර්ණ වුණේ. ඔව් නෑ මම කියන්නේ ඒ වෙච්ච ක්‍රියාදාමය. ඒ නිසා අනුර බණ්ඩාරනායකගේ දුන්න තීන්දුව දුන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු වලට අධිකරණයට මැදිහත් වෙන්න බෑ කියන කාරණේ. That is the fundamental. ඒ ඔබතුමා ඒක අනුගමනය කරමු. මේක කෝට් කරලා මේක දීලා තිනවා. මෙතෙන්දී කිසිසේත්ම ඔබතුමාගේ മന്ത്രിවරෙන් නැප්පු වරප්‍රසාද ප්‍රශ්න සම්බන්ධයෙන් දුන්න තීන්දුව අධිකරණයේ කටයුතු වල මැදිහත් වීමක් නෙවෙයි. මම දකින හැටියට. ඒ නිසා ඔබතුමාට කතා නැක වරට තීන්දුවක් දෙන්න කිසිම බාධාවක් නැහැ.
ඔව් විපක්ෂ
සංවිධායක ගරු කථානායකතුමනි අනුර බණ්ඩාරනායක තීන්දුවක් දුන්නේ අධිකරණයේ තීන්දුවක් දුන්නයින් පස්සේ ඔබතුමා තීන්දුවක් දුන්නේ නඩුව ෆයිල් කරලා විභාගයට ගන්නත් කලින් ඔබතුමාගේ විභාග කරන්න බෑ කියලා. මේ පුළුවන්ද?
ඔබතුමා සම්පූර්ණ
නඩුව ෆයිල් කරලා විභාගයට
වැරදි. මම නඩුවක්
ගන්න කතා කරා. නඩුව ෆයිල් කරලා තීන්දුවක් දෙන්න කලින් ඔබතුමා කියනවා මේක විභාග කරන්න බෑ කියලා. මොකද්ද මේ?
නෑ මම නඩුව
කියන්න. ඔයාලා බැඩි නොන්දල්
කරලා නෑ. ඔව්
නෑ
ඔව් නිමල් සිරිපාල මැතිතුමා.
ගරු කතානායකතුමනි දැන් ඔබතුමා දුන්න තීන්දුව හරිද වැරදිද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඔබතුමා තීන්දුවක් දීලා තිනවා. සම්ප්‍රදාය නීතිය පාර්ලිමේන්තුවේ කතානායකතුමා තීන්දුවක් දුන්නම ඒක තීන්දුවක්. ඒක චැලෙන්ජ් කරන ක්‍රමයක් තියෙනවා. චැලෙන්ජ් කරන තියෙන එකම ඔබතුමාට විශ්වාස භංග යෝජනා කියන එක පමණයි. ඒ ඇරෙන්ඩ අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ නීතිය තුල මෙහෙම නැගිටලා මේක විවේචන කරන්නක් නැහැ. ඉතින් එහෙමනම් මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් බැහැරව තමයි යන්නේ. දැන් අද උදේ පැය ගාණක් මේක නාස්ති කරා. වැදගත් දෙයක් නම් ඒ පිළිබඳව යෝජනාවක් ගෙනල්ලා ඒකදී මේවා කතා කරන්න. ඒකදී කතා
කරන්න. අනුර කුමාර දිසාන
දරු කතානායකතුමනි මේක ඔබතුමාගේ තීන්දුව අභියෝගයට ලක්කොට ඔබතුමා බිත්තියට හේතු කිරීමේ අපේක්ෂාවක් අපිට කිසිසේත්ම නැහැ. මෙතන තියෙන ඉතාමත් සත් ඉල්ලීමක් ඔබතුමාගෙන් කරන්නේ. ගරු සභානායක සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමා පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර ඉතිහාසයේ සිද්ධ වෙච්ච කරුණු ගණනාවක් ගෙනහැර දැක්වුවා. ඒවා වෙනස්. අපි කවදාවත් කියන්නේ නැහැ පාර්ලිමේන්තුවට අධිකරණය පිළිබඳ නියෝගයක් කිසිසේත්ම ලබා නොදිය යුතුයි කියලා කියන්නේ නැහැ ගරු කතානායකතුමා. අනුර බණ්ඩාරනායක එතුමාගේ තීන්දුව ඉතා පැහැදිලි. පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයක් අත්විටවීම සඳහා අධිකරණයෙන් නියෝගයක් ලබා දුන්නාම අනුර බණ්ඩාරනායක කතානායකතුමාගේ නියෝගය වුණේ පාර්ලිමේන්තුවේ ක්‍රියාදාම අත්විටවන්න අධිකරණයට බලයක් නැහැ කියලා. එතකොට එතන උපුටා දක්වන්නේ අධිකරණයේ බලය කොයි සීමාවෙද පවතින කියන එක තමයි ඒ නඩුවේ නිමිත්ත. එනිසා හැම වෙලාවම අධිකරණයේ තීන්දුව පිළිබඳ පාර්ලිමේන්තුවේ කතානායකවරු ලබා දීපු තීන්දුව නිසා ඕනෑම තීන්දුවක් ලබා දීම පිළිගන්න බෑ. මෙතන ගරු කතානායකතුමා මම ඉතාම නැවත මම කියන්නේ නැහැ ඔබතුමාට තේරෙනවා ඇති මම කියන එක. ඉතාම සරලව මම කියන්නේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් නීතියක් වෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවට ඕනෑම නීතියක් සම්පාදනය කිරීමේදී අධිකරණය හරහා එන්න පාරක් හදලා දීලා තියෙනවා. හැබැයි යෝජනා සම්මතයක් කියලා කියන්නේ අධිකරණය හරහා එන පාරක් නෙවෙයි. ඒතර මේ යෝජනා සම්මතය අපේ ආණ්ඩු ක්‍රියාවස්ථාවත් එක්ක ගැටෙනවනම් එම යෝජනා සම්මත අපේ රටේ මූලික අයිතිවාසිකම් පුරවැසියන්ගේ උල්ලංඝනය වෙනවනම් එම යෝජනා සම්මතෙන් අපේ රටේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවනම් එම යෝජනා සම්මතෙන් අපේ රටේ ව්‍යවස්ථාවේ ජනමත විචාරණ තුරු දෙන වගන්තිත් එක්ක ගැටෙනවනම් කොතනද ඒක වග විභාගයට ලක් කරන්නේ? පාර්ලිමේන්තුවේ වග විභාගයට ලක් කරන්න අවස්ථාවක් නැහැ. අන්න ඒ වගේ වෙලාවකදී තමයි අධිකරණයට ගිහිල්ලා අපිට අවස්ථාවක් තියෙන්න ඕන. දැන් මේ පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත කරා ණයපතිව ගත කිරීමේ වැඩසටහන ඇතුලේ සේවක අරසාධක අරමුදලේ සමාජිකව ඉතාමත් අහිතකර ලෙස තමන්ගේ ප්‍රතිලාභ වලට බලපෑම් කරන ගරු කතානායකතුමනි මේ යෝජනාව පාර්ලිමේන්තුව රාපු යෝජනාවක් නෙවෙයි. මේ අධිකරණය රාපු යෝජනාවක් නෙවෙයි පාර්ලිමේන්තුව රාපු යෝජනාවක්. ඒතොර දැන් ඒට තුඩු දෙන අයට මොකද තියෙන අවස්ථාව ඒ පිළිබඳ ප්‍රශ්න කරන්න? සාධාරණ නැද්ද ගරු කතානායකතුමනි? ඒ විතරක් නෙමෙයි සම්ප්‍රදාය ඇති වුණොත් මම කියන ඔබතුමාට සාමාන්‍යයෙන් ගත්තොත් අපේ රටේ යෝජනාවකට පෙර පාර්ලිමේන්තුවට දින 5කට පෙර දැනුම් දිය යුතුයි. අලුත් මෝෂන් එකක් ඉදිරිපත් කරනවා නම් දින 5කට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දීලා ඒ යෝජනාව ඉදිරිපත් කරන්න ඕනේ. ඒතර අඩුමතරම අපි දින 5කට පෙර අපි හරි දැනගන්න. පුරවැසියන් පැත්තකින් තියන්න. හැබැයි ගරු කතානායකතුමෝ ඕනනම් මේ පාර්ලිමේන්තුවට පුළුවන් ඒ ස්ථාවර නියෝගය අත්හිටුවන්න. ඒ ස්ථාවර නියෝගය අත්හිටුවලා දැන් දැනුම් දෙනවා. දැන් ස්ථාවර නියෝගවල තියෙන ඕනෑම ස්ථාවර නියෝගයක් පාර්ලිමේන්තුවේ බහුතර යෝජනා සම්මතයෙන් අත්හිටුවේ කි. එතකොට පූර්ව වශයෙන් වැඩ කරන දින 5ක් ඇතුළත යෝජනාවක් දැනුවත් කිරීමේ ස්ථාවර නියෝග අත්හිටුවල අදගෙනලා මේ සුර දින යෝජනාව. තියලා හවස සම්මත කරන. සම්මත කරලා කියනවා අධිකරණයක විභාග කරන්න බෑ කියලා. ගරු කතර ඒක බරපතල තත්වයක්. ඒකයි මම ඔබතුමාට කියන්නේ ඔබතුමා අභියෝගයට ලක් කරන්න නෙවෙයි. ගරු නිමල් සිරිපාල සිල්වා ගරු ඇමතුතුමා නැගිට ඔහේ නේද? නිින්දෙන් නැගිටින වෙලාවට මතක් වෙනවා කියන්න එපා. එක්කෝ නිදිනා නිදි එක්කෝ නැගිට්ටන් නැගිට්ටා. දෙකෙන් එකක්. සමාවෙන්න මම කියන්නේ හරිද? ඒ නිසා මම ගරු කතානායකතුම ඔබතුමාට කියන්නේ ඔබතුමාට කියන්නේ වෙන මොකුත් නෙවෙයි මම කියන්නේ මේ නියෝගය නෑ එහෙම එකක් නෙවෙයි හරි මඩ නෙවෙයි ඉතින් හරි. ඒ නිසා ගරු නියෝග කතානායකතුම මම ඉතාමත් බැග ඔබතුමාගෙන් ඉල්ලා හිටින්නේ මේ නියෝගය අනාගතයේ සම්ප්‍රදායක් බවට පත් වුණොත් ඒක බරපතල තත්ත්වයක් නිර්මාණය කරනවා. දැන් ඔබතුමාලගේ වැඩේ කිරලා තියෙන නිසා මේ නියෝගය අත්හිටුවන්න කියන එක තමයි මගේ ඉල්ලීම.
ඔව්
කතානායකතුමනි ඔබතුමා දීපු නියෝගයක්
කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව නිමල් සිරිපාල ඇමතිතුමා මෙතන ප්‍රකාශයක් කරා. මම ඒකට මැදිහත් වෙන්නේ නැහැ. මේ කාරණාව පිළිබඳව මෙතන ඉන්න නීති පිළිබඳ අවබෝධයක් තියෙන අයත් පාර්ලිමේන්තුවේ කාල සීමාවක් තුළ ඉන්න අය තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරා. මම ඊට වඩා වෙනස් දෙයක් මේකේ දකින්නේ ගරු කතානායකතුමනි, මම දන්නේ නැහැ මේ උසාවියේ ඒ නියෝගයක් දීලා ඒක අහකරේ ඔබ පුතුමා දුන්න නියෝගය පදනම් කරගෙනද කියන එක අපි දන්නේ නැහැ. මං හිතන්නේ එහෙම දෙයක් ඒක ප්‍රකාශයට පත් වෙලා තියෙනවයි කියලා. තීන්දුව එහෙම දීලා නැහැ. ඒ නිසා මෙතන වැරදි මතයක් හදන්න හදනවා පාර්ලිමේන්තුව අධිකරණයට බලපෑම් කරනවා කියලා. රාජ්‍ය මේ ආණ්ඩුව වටන එක නෙමෙයි, රාජ්‍ය වටන්න රාජ්‍ය නොවන සංවිධාන යම් යම් රටවල් වල උවමනාව තුළ කටයුතු කරනවායි කියන එක මතයක්. කරුණාකරලා මම ඔ කාටවත් බාධා කරේ නැහනේ. කතාවක් තිබුණා. දැන් පෞගිය කාලේ අර මතයක් හැදුවා 225 එපා කියලා. හැබැයි 225 තුල තව කාණ්ඩයක පිළිගැනීමක් ගන්න විදිහටත් වැඩේ වෙනවා. ඒ වගේම පෞගිය කාලේ හිටපු විධායකය විනාශ කරන්න විධායකට විශ්වාසයක් නැහැ කියලා මතයක් හදලා රටේ රාජ්‍ය බලය වටන්නත් හැදුවා. දැන් මෙතන බේරලා තිබ්බ අධිකරණයේ විතරයි දැන් මෙතන හදනවා මොනවාද භෝජන සංග්‍රහවල් වලට සම්බන්ධ වෙලා අධිකරණයේ තීන්දුව වෙනස් කරන්න උත්සාහ කරනවායි කියලා. නෑ නෑ, මම මේ කියන්නේ මෙතන කතා වෙච්ච දේවල් පදනම් කරගෙන මේ හදන්නේ. නෑ නෑ, කරුණාක ඔබතු මෙහෙමයි, භෝජන සංග්‍රහ සිහිටපු හැම ජනාධිපති කෙනෙක්ම සමහර අවස්ථාවන් වලදී ඒ වගේ අධිකරණයේ අයව ගෙනල්ලා භෝජන සංග්‍රහ දිනුනා. අද මෙතන උත්සාහ කරන්නේ මේ ජනා විධායකයයි මේ විශ්වාසදායකයයි මෙව්වට මේ මැදිහත් වෙනවා. අපි කරුණාකරලා පොඩ්ඩක් ඉන්නකෝ, මට මේ හැමෝම කියන දේ ඇහෙන්නේ නැහනේ. කතා කරනකොට ඇහෙනවා, උඩු බුරනකොට ඇහෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහනේ. ඒකින්ද පොඩ්ඩක් ඉන්න කරුණාකරලා. ඉතින් මගේ කට උස ගත්තොත් මගේ කපාචන සරයි. එතකොට දුක්ඛිත අපව ඉන්න බෑ. ඒකින්ද කරුණාකරලා නිහඬ වෙන්න. මම මේ කියන්නේ හැදුවේ කතානායකතුමනි, මේ දේ කරන්න එපා. විධායක විවස්ථාදායක අධිකරණයට ගරුවත් ගරුත්වයක් තියෙනවා. අධිකරණයේ කරවදාවත් මේ පාර්ලිමේන්තුවේ ගන්නව තීන්දු පදනම් කරගෙන තීන්දු දෙන්නේ නැහැ. ඔබතුමා කරේ ඔබතුමාගේ රාජකාරිය. හැබැයි මේ මතයක් රටේ හදන්න හදන්නේ නැවත මේ අධිකරණය විශ්වාසයක් නැහැ. අධිකරණ මේ ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුව මේ භෝජන සංග්‍රහවලට ගිහිල්ලා තීන්දු වෙනස් කරන්නවත් ඒ භෝජන සංග්‍රහමේ පගාවකට දෙන දෙයක්වත් නෙමෙයි. එහෙම
ඇමරිකාවට එන්නේ.
එහෙමනම් පෞගිය කාලේ ඇමරිකාවට ගියා ශ්‍රේෂ්ඨ අධිකරණ පොහුණු වෙන්න. ඒ නිසා පොලිසිය පෞගිය අරගලයට එසලා පොලිසිය හමුදාව රණවිරුවන්ව අපහසුතාවයකට පත් කරා. පොලිසිය අපහසුතාවයකට පත් කළා. නීතිය හා සාමය නැති කරලා තමයි අරගලයට පදනම් කරගත්තේ. මේ කරන්න හදන්නේ අධිකරණය විනාශ කරලා විධායක විනාශ කරලා ව්‍යවස්ථාදායක විනාශ කරලා මේ රාජ්‍ය බිඳවන්නත් නැති කියන ගැටලුව තියෙනවා. ඒ නිසා ඔබතුමා නියෝග ඔබතුමා ඉද දෙනෝ හිඳ තමයි මේ කතාවල් යන්නේ. ඒගොල්ල ස්ථාවර නියෝග යනවා කටයුතු කරන්න කියන දැන් කාලයක් ගත වෙලා වැඩි.
හරි. ඔව් කොහොම ඉස්සුතියි. දැන් ඔබතුමාලා මට අවස්ථාව දෙන්නේ නැද්ද මේකට ප්‍රකාශයක් කරලා ඉවරයක් කරන්න? දැන් ඇතිනේ ගෞරව කතානායකතුමනි, අධිකරණයේ බලය තෙරපලා දැන් මෙතන දැන් ඇති කියලා හරියන්නේ නැහැ. ඔබතුමා දන්නවද පහුගිය මන්ත්‍රී මණ්ඩල රැස්වීමේ එක්තරා මාධ්‍යයක ප්‍රධානින් පිළිබඳව වීඩියෝ පට පෙන්නලා දැන් මේ මාධ්‍යයට විරුද්ධව තේරීම් කාරක සභා ගේන්න ඕනේ කියලා තීන්දුව අරන් තියෙනවා. මෙහෙම කරන්න පුළුවන්ද මේ ජනමාධ්‍ය? නෝ, එහෙම බෑ. ජනමාධ්‍ය කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සුරකීමේ හතරවෙනි කුළුණ. එහෙම තීන්දුව අරන් තිනවා රජයේ മന്ത്രി මණ්ඩලය. නෑ, මම ඔබතුමාට කියන්නේ බොහොම පැහැදිලි, මම ඒක විවෘතවම කියනවා. මේ රටේ ජනාධිපතිවරයා ප්‍රමුඛ විධායකයෙක් සහ මේ ආණ්ඩුව මේ රටේ අධිකරණයට ඇඟිලි ගසනවා, බලපෑම් කරනවා, අධිකරණයේ විනිසුරුවන් දීෂණයකට ලක් කරනවා, තර්ජනයට ලක් කරනවා. අපිට අකමැති තීන්දුව දුන්නත් තේරීම් කාරක සභාවට ගේන්නේමයි කියලා තර්ජනය කරනවා. ඒකට ඉඩක් නැහැ මේ රටේ. මේක ඒකාධිපති රටක් නෙමෙයි. මේක හිට්ලර්ගේ රටක් නෙමෙයි.
මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්.
ඔව්. දැන්
ඒ පිළිබඳව කතා කරා, මාධ්‍ය පිළිබඳව කතා කරා, ඒ පිළිබඳව සාකච්ඡා කරා. ඒක බොරු. ඉතින් ඉතින් මම වැරදි කිව්වේ නැහැ නේ මම ඉතින් ඒකනේ මම කියන්නේ හැබැයි ගරු කතානායකතුමනි අපි ඒකේ සාකච්ඡා කරලා මේ වගේ දේවල් බොරු යම් දෙයක් කියනවනම් ඒක පිළිබඳව නිවැරදි කරනවාද ඒවා සම්බන්ධව නීතියෙන් කටයුතු කරනවා කියලා කරනවා නැතුව ගරු කතානායකතුමනි රිචඩ් සොයිසට කරා වගේ මරලා දාන්නේ නැහැ අපි අපි ඒව පිළිබඳව විවාදයක් කරන්නේ
හරි බොහොම ස්තුතියි ඔව් මේ චන්දිමීරකොඩි මන්තුමා මොකද්ද ඔබතුමා
අයිතුමනි මේ පාර්ලිමේන්තුව තියෙන්නේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන්න පාර්ලිමේන්තුව ජනතාවගේ අයිතීන් වළක්වන්න වහන්න ආකාරයේ තීන්දුව ගන්නවා නම් ඒක යුතු නැහැ දැන් මේ EPF කණ්ඩායම පිළිබඳ ප්‍රශ්නය පිළිබඳව අපි විවෘතව කතා කරා IMF එකත් එක්ක සාකච්ඡාව තිබුණේ ආණ්ඩුව අපි දිගින් දිගටම කිව්වා පාර්ලිමේන්තුව දැනුවත් කරන්න පාර්ලිමේන්තුවත් එක්ක සාකච්ඡා කරන්න නමුත් කවදාවත් සාකච්ඡා කරේ නැහැ මෙහෙම කරන්නේ නැතුව මේ මෝෂන් එකක් ගෙනල්ලා ඒක සම්මත කරගෙන ඒක පාවිච්චි කළා
ඔතනින් නතර කරන්න ඒක ඔව් මොකද්ද දැන් ජයසිරි ජයසේකර මන්ත්‍රීතුමා දැන් තුන් ගමනක් නැගිටලා කතා කරා තවත් ඉඩ දෙන්න බෑ හරි ඔව් මන්ත්‍රීතුමා මේ මේක
කතානායකතුමා දැන් අපේ ආම්පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා කියනවා මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා නෑ ගරු කතානායකතුමා මේ නඩුව පෙස්සම මුලින් ගත්තා ඒ පෙස්සම මුලින් සාකච්ඡා කරලා දෙවෙනි වාරේ තුන්වෙනි වාරේ තමයි ඔබතුමාගේ ප්‍රකාශය හරහා මේ නඩුව විසිකුවෙන්නේ ඒ නිසා මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නැවත රට ඒක පට්ටපල් බොරුවක් ගරු කතානායක අනිත් ඒක
වැරදි ඒක වැරදි ගරු මන්ත්‍රීතුමාලා තමුන්නාසලා දෙන්නේ නැද්ද මේ ගෙනියන්න මේ මේ කාලය ඔබතුමා ඔබතුමා දැන් කාලය නැස්සි දුන්නනේ අවස්ථා තවත් දෙන්නේ නැහැ බොහොම ස්තුතියි
එමන් බයි ෆී ගරු කතානායකතුමනි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ගන්න මෙතන මොනවාද කතා වෙන්න කියන එක බලලා නෙවෙයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන රූල්ස් අඩුම ගන්න ඒකවත් දැනගෙන ඉන්න එතකොට පොඩ කින්ද කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශයක් හෝ කතා බහක් මත තීන්දුව ගන්නේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණය ගැන කතා කරන සමහරුන්ට මතක නැහැ විවියන් ගුණවර්ධන නඩුවේදී කොල්ලුපිටිය පොලිසිය වෙච්ච සිදුවීමේදී ශ්‍රේෂ්ඨාධිකරණුන්ගේ ගෙවල් වල ගල් ගැස්සුවා ඒක ඉතිහාසයක් තියෙනවා මේ රටේ අන්න ඒවයි බලපෑ
හරි
එන්න ඒවයි බලපෑ
ඉස්සුදී ඔය කාරණේ උතරින් ඉවරයි මට ඔබතුමා කතා කරා ඇති වෙන්න ගරු අනුර කුමාර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට මට පිළිතුරක් දෙන්න හරින්න දෙන්නේ නැහනේ ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට මම දන්වනවා මේ තීන්දුව ලබා ගත්තේ මේ තීන්දුව ලබා දුන්නේ සියලුම තාරක බාලසූරි මන්ත්‍රීතුමා මොකද කියන්නේ
Speaker, now I think the contention brought forth by Honorable Anurkumar Dissanayake is on the premise that every decision which you make becomes part of the tradition, which we know is not the case, because we have seen speakers in the past parliament giving contradictory decisions, and also Honorable Speaker, irrespective of whatever the decision you took, we are bound to be bound by it. But the courts did not stop hearing that case. So courts came for a separate decision. So whether this becomes part of tradition or not is something which the members has to decide. So I think we have deliberated enough on that. If people need to deliberate more on that, then you can deliberate at the party leaders meeting. So I think we will abide by the decision which you have taken, Honorable Speaker. Thank you.
Mata Prakash Karan Thinne Anuru Kumar Dissanayake Mathumata. මේ තීන්දුව ගත්තේ තනියම මම ගත්ත තීන්දුවක් නෙමෙයි නිසි නීති උපදේශ අරගෙන ඒ ගැන සාකච්ඡා කළා පැය දෙක තුනක් අපේ කාලය නාස්ති කළා තමයි මේ තීන්දුව ගත්තේ ඊළඟට මේකෙදි උසාවි නඩුව ගැන කොහෙවත් අපි සඳහන් කළා නැහැ මේ කියන්නේ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය රටේ මුදල් ප්‍රශ්නේ සම්බන්ධයෙන් රටේ මුදල් පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය පාර්ලිමේන්තුවටම අයිති බවක් මිසක් වෙනත් කිසි දෙයක් නෙමෙයි ඊළාන්ට ඔබතුමා කිව්වා අර නඩු තීන්දුව ඩීසල් පිළ වැඩි කර වෙලාවේ ඒකෙත් තර්කය උනේ මූල්‍ය පරිපාලනයේ රජයේ පාර්ලිමේන්තුව සතුව තියෙන. ඒ නිසා ඒ අනුව ඒ තීන්දුව ගන්න බෑ කියන එක තමයි එදා කතා කරේ. ඒ කොහොම වුණත් මගේ තීරණයේ වෙනසක් කිරීමට මට අවස්ථාවක් නැහැ. ඒ ගැන කරන්න අවශ්‍ය නැහැ. මොකද නිසි සියලු පියවර අරගෙන තමයි මේ තීන්දුව ගත්තේ.
ඔව් අනුරකුමාර් දිසානායක මහත්තයා
ගරු කතානායකතුමනි අපි දන්නවා රාජ්‍ය මුදල් පිළිබඳව බලයේ තිබෙන පාර්ලිමේන්තුවට එතකොට සරත්ෙන් සිල්වා අග්‍රවිෂකාරතුමාගේ ප්‍රශ්නේ මත උනේ රජයට එන තෙල් වලින් එන බදු මුදල වෙනස් කිරීම සඳහා වූ යෝජනාවක්. එතකොට ඒ කෙලින්ම රාජ්‍ය මුදල් එක ගැට ගැහිලා තිබෙනවා. මෙතන කරු කතානායකතුමනි රාජ්‍ය මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේ තියෙන සේවක අරසාදක අරමුදලේ මුදල්. ඒවා රාජ්‍ය මුදල් නෙවෙයි.
ගරු මන්ත්‍රීතුමා සේවක අරසාදක අරමුදලේ මොන වෙනසක් කරත්
සේවක අරසාදක අරමුදල
ගණන්ලා තමයි
කරන්නේ. සේවක අරසාදක අරමුදල රාජ්‍ය මුදල් නෙවෙයි. එතන පටලවා ගැනීමක් තියෙනවා. සේවක අරසාදක අරමුදලට යම් හානියක් වෙනව නම් ඒකට බලපෑමක් වෙනව නම් ඒ පිළිබඳ යම්
සාවියෑමේ බලය
තියෙනවා. ඒක පාර්ලිමේන්තුවට තියෙන බලයක් නෙවෙයි. ඒක සේවක අරසාදක අරමුදලේ
සාවියෑමේ බලය
තියෙනවා. අලාභහණියක් වෙනව නම් පාර්ලිමේන්තුව නීති සම්පා ඒ සේවක අරසාදක කරන සමාජිකන්ට අයිතියක් තියෙනවා අධිකරණයට යන්න. මොකද මේක රාජ්‍ය මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි.
හරි.
මේ බදු වැඩි කිරීමක් හෝ බදු අඩු කිරීමක් හෝ බදු වෙනස් කිරීමක් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි
කතා කරන්නේ. අපි ඒක වෙනම කතා
කරමු. ඒක තමයි අවසන් වශයෙන් කියන්නේ.
කොමිසමේ
නිවේදනය කරා උදේ 10:00 මාට කාර්ක සභාව තියෙනවා කියලා පාර්ලිමේන්තු කාර්ක සභාව. දැන් වෙලාව යනවා අපිට තව ප්‍රශ්න 10ක් මූලික කටයුතු තවසන් නැහැ. ඒක නිසා
තාරක බාලසිරි මැතිතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ.
අල්ලේ දිමුල්ගමුවේ පන්සල් පාරේ C362 ධර්ම ස්ථානයේ පදිංචි WP සුභසිංහ මාතාගේ ලැබුණු පෙත්සම පිළිගන්නෙමු.
පෙත්සම් මාජේ පෙත්සම පිළිබඳ කාර්ක සභාවට යොමු කරන ලැබේ.